නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අතීතය අනාගතයේ වර්තමානයේ යන කාලත්‍රයට සම්බන්ධ සියලුම ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද හේතුඵල ධර්මයන් සර්ව ප්‍රකාරයෙන්ම පරිපූර්ණව විසදව අවබෝධ කර ගත්තා වූ සර්වච්ඡතා ඥානයෙන් සමන්නාගත වූ සියලුම රාග දේශ මෝහයන් නැසූ පිරිසිදු సంతානයක් ඇත්තා වූ එනිසාම සියලු සත්වයන් කෙරෙහි පතලා වූ මහා කරුණා ගුණයකින් සමන්නාගත පිරිච්ච సంతානයක් ඇත්තා වූ දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් මනුස්ස ලෝකේ රාජරාජ මහා මාත්‍යාදීන්ගෙන් පිරිසුදු වන්දනාවන් ලැබුවා වූ වන්දනාවන්ට පූජාවන්ට යෝග්‍ය වූ අනන්ත අපරිමාණ ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි මේ වෙලාවේ නමස්කාර කරනවා. අපගේ නමස්කාරය වේවා. උන්වහන්සේගේ సంతානෙ පහළ වූ ඒ අනන්ත ගුණ ඇති ශ්‍රී සද්ධර්මස්කන්ධයට අපි නමස්කාර කරනවා. අපගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ පිරිසිදු ස්වාක්ඛාත ගුණයෙන් පිරි ධර්ම මාර්ගයේ ගමන් කොට උත්තරීතර ලෝකෝත්තර නිර්වාණ ධාතුවට වැඩම කොට වදාලා වූ ශ්‍රාවක මහා සංඝ රත්නයේත අපි නමස්කාර කරනවා. අපගේ නමස්කාරයේ වේවා. බුද්ධ රත්නයේ ගුණ සලකා, ධම්ම රත්නයේ ගුණ සලකා, සංඝ රත්නයේ අනන්ත ගුණ සලකා තුනුරුවන්ට වන්දනා කිරීමෙන් උපදින සුපරිසුද්ධ මහානුභාව සම්පන්න සෝමනස්ස සහගත ඥාන සම්පූර්ණ අසංකාරික මහා කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලෙන් මේ පින්වත් සෑම දිනාටම මේ අද මේ නිවසේ එක්කාසු වෙලා මේ භාවනා වැඩසටහනේ සිටින්නා වූද ධර්ම දේශනාවට සහභාගි වන්නා වූද පින්වත් සෑම දිනාටමත් ඒ වාගේම මේ ස්කයිප් මාධ්‍ය හරහා ඉදිරිපත් වී සිටින්නා වූ පින්වත් සෑම දිනාටමත් අදත් මේ කියලා දෙන්නා වූ ධර්මය තේරුම් ගන්නට වටහා ගන්නට හැකි වේවා. ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ තුනුරුවන් කෙරේ පිහිටියා වූ සුපරිසුද්ධ ශ්‍රද්ධා ගුණයේ වැඩේවා, වීරිය වැඩේවා, සතිය සමාධියේ ප්‍රඥා ගුණයේ වැඩේවා. මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා බල ධර්මයන් බවට පත් වෙලා බෝධ්‍යාංග ධර්මයන් වැඩිලා සෑම දිනාගේම సంతානවලට කියලා දෙන වචනයක් වචනයක් පාසාම ඒ වගේම සෑම කාරණයක්ම පැහැදිලිව ඉතාමත් මොහොතින් තේරුම් ගන්නට හැකි වේවා. ඒ වටහා ගැනීම සෑම දිනාගේම ප්‍රඥාව දියුණු වීම පිණිස වේවා. ඒ ප්‍රඥාවෙන් ගැඹුරු වූ තමා තුළ තිබෙන්නා වූ සැඟවී තිබෙන්නා වූ ගැඹීර වූ සූක්ෂම වූ ධර්ම ස්වභාවයන් තේරුම් අරගෙන වටහාගෙන සෑම දිනාටම පරම ශාන්ත වූ, පරම සුන්දර වූ, පරම සූක්ෂම වූ, සදාකාලික සැපැත්තා වූ නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා. නිවන් පිණිස මේ පින් මේ මාර්ගයේ හේතු උපනිස්සේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් එක්ක තමයි මේ පින් උතුම්ට අදත් මේ ධර්ම කරුණ ටික කියලා දෙන්න මම හිතාගත්තේ. මේක ඇවිල්ලා මේට ඉස්සර වෙලා අපි කියපු ධර්ම කාරණයක එකතුවක්. ඒක එදා එක්තරා විදිහක අපි මේ පින් උතුම්ට මතක් කිරීමක් කළා ඒ ධර්ම කරුණ කොටස. අද කියලා දෙන්නේ ඒකේ දිග ඇඳියක්. ඒ තමයි පෙරේදා ඊයේ පෙරේදා. පෙරේදා අපි ධර්මයේ අහන්ට එක්කාසු වෙච්ච පින්වතුන්ට කියලා දුන්නා මේ කරුණ පහක්. ඒ කරුණ පහ විදර්ශනා භාවනාවක් කරගෙන යනකොට ඒ විදර්ශනා භාවනාව තුළ පහළවන්නා වූ ඥානයක් ආධාර කරගෙන තමයි පහළ වෙන්නේ. මෙහෙම හිතන්න. මෙතන අද මේ ධර්මයේ අලුත් කට්ටිය ඉන්නවනේ. කී දෙනෙක් ඉතිරි ඉන්නවද? එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි. එතකොට සමහර පින්වතුන් ධර්මයේ විසිටනේ භාවනා වැඩසටහනෙත් යවුවානේ. හැබැයි මහත්මයෝ මේ වැඩසටහන මේ කියලා දෙන ටික හිතින් තේරුම් ගන්නට බෑ. මේකට නුවණ අවශ්‍යයි. හිතින් දැනගන්න බෑ. හිත ඇතුළේ තිබෙන නුවණ අත්‍යවශ්‍යයි. මේක ටිකක් ගැඹිරයි. අපි සරල කරලා කියලා දෙනවා. ගැඹිර වූ භාවනා වැඩසටහනකදී විශේෂයෙන්ම කතා කරන්නා වූ කාරණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කරගත්ත බව අපි දන්නවනේ නේද? අද අලුත් කට්ටිය ඉන්නවනේ. ඉතින් මේ අපේ මේ Skype මාධ්‍යයෙන් පිංවතුන් නම් සමහර පිරිසක් භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තිබෙනවා. සමහර පිංවතුන් බණ අහලා තිබෙනවා. මේවා ගැනත් අහලා ඇති. නමුත් මෙතන ඉන්නවා අලුත් පිරිසකුත් ඉන්නවා. සමහර විට ඔය අලුත් පිරිසක් මේ ගුවන් විදුලිය අරත් ඇති. බුදුරජාණන් වහන්සේ ධර්මාබෝධය කරගත්තේ භාවනාවක් වඩලා. ඒ භාවනාව තමයි මොකද්ද? විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව විදර්ශනා මානසිකාරය එහෙම නැත්නම් කියනවා හේතුඵල ධර්මයන් හේතුඵල ධර්මයන් සම්මර්සණය කරලා හේතුඵල ධර්මයන්ගේ අනිත්‍යත්වය දැකලා හේතුඵල ධර්මයන්ගේ නිස්සාරත්වයේ දුක්ඛත්වයේ දැකලා තමයි නිවන් අවබෝධ කරගන්නේ. ඊට මෙහා පැත්තේ නිවන් යන්න තැනක් නැහැ. ඒ භාවනාවට කියනවා බුදුරජාණන් වහන්සේ වැඩු භාවනාවට කියනවා මොකද්ද? විදර්ශනා භාවනාව කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ විදර්ශනා භාවනා කරන්න ඉස්සර වෙලා වෙන වෙන වැඩසටහන් කරා. ඒ කියන්නේ වෙනත් ඔය ආලකාරාම අර මේ තියෙනවනේ මේ ඊට ඉස්සෙල්ලා හිටියානේ මේ ගුරුවරු ගාවට ගියානේ. ගුරුවරු කියලා කියන්නේ මේ භාවනා කරන ඒ මේ ගුරුවරු ගාවට ගිහිල්ලා යම් යම් සමත භාවනාවන් කරා. ඒ සමත භාවනාවන් කරලා විමුක්තියක් හැදෙනවාද නැද්ද කියලා තේරුම් ගත්තා. ඒකෙදි තේරුම් ගත්තා එතනින් එහාට හිත හිර වෙලා තිබෙනවා යන්නේ නැති නිසා ඒ පිරිසින් අයින් වෙලා ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බෝසත්ත්වයන් වහන්සේ තනියෙන් යම් යම් පරීක්ෂණ කළා නේද? පිළිගත්ම ක්‍රමය තමයි ශරීරයට දුක් දීම. ශරීරයට දුක් දීලා බැලුවා, සක්මන් කළා. නමුත් හරියේ නැහැ. අවසානයේදී උන්වහන්සේ ආනාපාන සතිය හරහා විදර්ශනා භාවනාව කළා. විදර්ශනා භාවනාව කරන් යනකොට දැන් භාවනා ක්‍රම දෙකක් තියෙනවා. මේ බුද්ධ ශාසනයේ භාවනා ක්‍රම දෙකක් තියෙනවා. එක භාවනා ක්‍රමයක් තමයි මොකද්ද? සමත භාවනා ක්‍රමය. සමත භාවනාව, සමාධි භාවනාව, සමත භාවනාව. මේ සමත භාවනා ක්‍රමය තියෙන එක කියන්නේ ඒකේ මේ ජීවිතයේ සැප විඳින්න පුළුවන්, බ්‍රහ්ම ලෝකෙ උපදින්න පුළුවන්, ඒ වගේම දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන්, අරූපාවචර ලෝකෙ උපදින්න පුළුවන්. හැබැයි ඒ වගේ කෙලවර නිවන නෙවෙයි. ඒ සමත භාවනාව. හැබැයි සමත භාවනාවන් බෝධිසත්වයන් වහන්සේට කරලා තිබුණා. ඉස්සරලා ඒ වගේ විමුක්තියක් නැති නිසා භාවනා හිත හොඳට තිබුණා. හොඳට තිබුණා. අවසානයේ තමයි උන්වහන්සේට විදර්ශනා ඥානෙ විදර්ශනා කිරීම ආරම්භ කරන්නේ. විදර්ශනා කිරීම ආරම්භ කරන්නේ කවද්ද? ඒ තමයි වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ, පොහොය උදා වෙන දවසේ. ඊට කලින්ද දැන් පුර පොහොයට නිතින්නේ. දැන් පුර පසළොස්වක පොහොය කියලා කියන්නේ හඳ මෝරගෙන මෝරපු පිරිච්චම දවසනේ. එතකොට මේ ඊට කලින්දා හැන්දෑවේ තමයි භාවනා කරලා අර ආනාපාන සතිය පටන් ගත්තේ ඊට කලින්දා. බුදු වෙන දවස නෙවෙයි. ඒ කලින්ද භාවනා කරලා ආනාපාන සතිය වඩලා අර විශේෂ ඥාන දෙකක් උපදවා ගත්තා. ඒ ඥාන දෙක තමයි පෙර ජීවිතයේ බැලීම සහ අනිත් සත්වයෝ මැරෙන උපදින හැටි බැලීම. අපි මේකත් ඉස්සෙල්ලා කිව්වා. දැන් මේ අලුත් පිරිසකින් ඉඳලා පදනමක් හදාගන්න ඉපායි. දැන් මෙහෙම මේ ඥාන දෙක ලැබෙනකොට රාත්‍රී 1-2 විතර වුණා. ඒ කියන්නේ పూర్වේ නිවාසානුසති ඥානෙ කියන්නේ තමන් වහන්සේගේ පෙර ජීවිත බලන්න පුළුවන්. කොහෙද හිටියේ, කොහොමද හිටියේ, නාම ගම මොකද්ද, අම්මා තාත්තා කවුද කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඉස්සෙල්ලා උපදවාගෙන දෙවෙනුව අනිත් සත්‍ය උපදින හැටි මැරෙන හැටි බලන දිව චක්සු ඥානෙ පහළ වුණා. මේ වැඩ දෙක සිද්ධ වෙනකොට මේ දැන් පැය කීයක් වාඩිලා ඉඳලා තියෙනවා? පැය හැන්දෑවේ 4-5 වෙනකොට තමයි ඔබ මේ වැඩේ පටන් ගත්තේ. මේ මාර පරාජය කරේ හැන්දෑවේනේ. එතකොට මාර්යත් ආවේ ඔය වෙලාවට තමයි 4-5 වෙනකොට තමයි ඔක ඔය එයා පිරිස එක්ක ආසු කරගෙන ආවේ. ඊට පස්සේ තමයි සත්‍යක්‍රියා කරලා මගේ මේ මම දාන පාරමිතාවාදී දේවල් පූර්ණ කරා මේ මහා පොළොව දන්නවා හරි මේ කියලා අදිස්ථාන කරලා පානවා ගත්තා. කල්ලා අයින් කරගත්තා. ඊට පස්සේ භාවනා කරගෙන යනවා. භාවනා කරගෙන යනකොට ඔය ඥාන දෙක හම්බුණා. මේ රාත්‍රී 1-2 වෙනකොට ඔක හම්බුණා. ඊට පස්සේ ඔය ඥාන දෙකේ තිබෙන ශක්තිය උපකාර කරගෙන උන්වහන්සේ බැලුවා හේතු ස්වභාවය. ඇයි මෙහෙම වුනේ? ඉස්සර වෙලාම බලපු ක්‍රමයක් තියෙනවා. ඉස්සර වෙලාම බලපු දේ තමයි අපි අඬන්නේ උපදිනකොට නෙවෙයි. අඬන්නේ මැරෙනකොට. නේද? ඊට පස්සේ අඬන්නේ මැරෙනකොට, අඬන්නේ ලෙඩ වෙනකොට, අඬන්නේ වයසට යනකොට. උපදිනකොට උපදින එක්කින අඬනවා. හැබැයි එයාට ඒ තරම් තේරුමක් නැහැ. හැබැයි මැරෙනකොට අඬනවා. එතකොට ඇයි මේ මැරෙනකොට දුක් වෙන්නේ, ශෝක වෙන්නේ, ඉස්සෙල්ලා බැලුවේ ඇයි මැරෙන්නේ කියලා. ඔහොම බලාගෙන ඉඳලා තමයි හේතුප්‍රත්‍ය ධර්මයන් බලලා විදර්ශනා පටන් ගත්තේ. ආන්නේ විදර්ශනා ඥානයෙන් තමයි අවසානයේදී කෙලෙස් නැති කරේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ධර්ම අවබෝධය කරගන්න හේතු වෙච්ච, එහෙම නැත්නම් නිවන් අවබෝධය කරගන්න හේතු වෙච්ච ඥානය, එහෙම නැත්නම් භාවනා ක්‍රමය මොකද්ද? විදර්ශනා භාවනාව. ඒක තමයි කරේ. ඒක කරේ රාත්‍රී 2 විතර පස්සේ. දැන් හැන්දෑව ඉඳලා වාඩි වෙලා ඉන්නවා. නැගිටින්නේ නැහැ. දිගටම වාඩි වෙලා ඉන්නේ. දැන් අපි දැන් එහෙම දිගට වාඩි වෙන්න බැහැ. පැය භාගයක් විතර, පැයක් හාමාරක් වෙනකොට අමාරු වෙනවා. අදිෂ්ඨානයක් කරා. අදිෂ්ඨානේ තමයි මම ජීවත් වෙලා ඉන්නවා නම් ජීවත් වේවා, නැති වෙනවා නම් නැති වේවා, මැරෙනවා නම් මැරේවා. අන්නේම අදිෂ්ඨානයක් කරා. ඒකට කියනවා චතුරංග සමන්නාගත වීර්ය ධර්ම, වීර්ය අදිෂ්ඨානය කියලා. ඕකෙන් තමයි ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ භාවනා කරගෙන යනකොට පහුවෙනිදා උදේ පාන්දර වෙසක් ආරම්භ වෙන දවසේ තමයි ඔන්න උන්වහන්සේ ලෞතර බුදු බවට පත් වෙන්නේ. ඒකට පාවිච්චි කරපු භාවනා ක්‍රමය මොකද්ද? විදර්ශනා භාවනාව. ඒ විදර්ශනා භාවනාව වඩාගෙන යනකොට ඊට පස්සේ වඩාගෙන උන්වහන්සේ ධර්ම දේශනා කළා. පස්සේ කාලේ තින් විදර්ශනා වඩන තාලේ විදර්ශනා ඥාන හිතේ තියෙන හිත සමාධිගත කරගන්න තාලේ ඕම වඩාගෙන වඩන තාලේ කියලා දුන්නා. ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනා කරනකොට මේ විපස්සනාව කියන එක විදර්ශනා ඥානය වැඩිගෙන යනකොට ඒ ඥාන එක්තරා දියුණුවේ හැටියට, තෙල ගැසෙන හැටියට, හිත මෝරණ විදියට ඒ ඥානේ එක එක අවස්ථාවල් තියෙනවා. විදර්ශනා ඥානය වැඩි වෙන යනකොට එක එක අවස්ථා තියෙනවා. අපි මෙහෙම හිතමු, ළමෙක් ඉගෙන ගන්න. ළමෙක් ඉගෙන ප්‍රාථමික පන්තියට යනවා. ඉස්සෙල්ලාම එයා යන්නේ අපි හිතමු මේ පොඩියද කිඳගාටන. කිඳගාටන් යනවා. ඊට පස්සේ වසර 1, වසර 2, 3 ඔය විදිහට යනවා. එහෙම යනකොට එයාගේ එයා දැනුමත් එක්ක දියුණු වෙලා යනවා නේද? එක වතර දෙක වතර තුන වතර ඔය ගිහිලා අවසානයේදී එයා එක ගැප් එකට එනවා. ඒ තමයි මොකද්ද ඒ විභාගෙට කියන්නේ? ඕ ලෙවල් නේද? ඕ ලෙවල් ඊට පස්සේ සාමාන්‍ය පෙළ, ඊට පස්සේ උසස් පෙළ, ඊට පස්සේ යුනිවර්සිටි නේද? ඔය දිහට යනවා. එතකොට මේ යන්නේ එකම අධ්‍යාපන එකම දැනුම එකම රටාවකට දැනුම දියුණු වෙන දියුණු යනවා. එතකොට මේ දැනුම දියුණු වෙන යනකොට අපි ඒ දියුණු වෙන තැන් වලට හැටියට අපි නම් දානවා නේද? පළවෙනි වසර, දෙවෙනි වසර, තුන්වෙනි වසර, ඊට පස්සේ ඒක ග්‍රේඩ් කරලා ඊට පස්සේ දානවා මේ ප්‍රයිමරි එකෙන් ඉන්ටර්මීඩියට් වෙනවා. ඉන්ටර්මීඩියට් එකෙන් හයි ස්කූල් වෙනවා නේද? එහෙමනේ තියෙන්නේ මෙහි. ඊට පස්සේ ඕ ලෙවල් වෙනවා, ඒ ලෙවල් වෙනවා, යුනිවර්සිටි වෙනවා, ඩිග්‍රි වෙනවා. එකම එක්කිනා තමයි මේක මේ කරගෙන යන්නේ. එයාගේ දැනුම දියුණු වෙන සම්දිස්ථානවල හැදීර තමයි මේකට නම් වැටෙන්නේ. විදර්ශනා භාවනාව කරගෙන යනකොට විදර්ශනා භාවනාවේ අපි මෙනෙහි කරන තාලෙට අපි ඒ ලෝකේ බලන තාලේ හැටියට අපි විදර්ශනාවෙන් දකින හැටියට ඒ ධර්ම වැටෙන හැටියට ඒකේ තිබෙනා වූ ශක්තිය තියෙනවා. ඒකේ තිබෙනා වූ බලන විදි තියෙන. ඒකට පේන ධර්ම තිබෙනවා. ආන්න ඒ නිසා තමයි විදර්ශනා ඥාණය එක එක තැන් තැන්වලදී නම් ගන්න. අපිට කවදාකවත්ම මේ බණක් අහන්න නැතුව ඊළඟට මෙනෙහි කරන්න නැතුව විදර්ශනාවක් වඩන්න නැතුව ජීවිතයේ අනිත්‍ය දුක් අනාත බලන්න නැතුව නිවන් හම්බ වෙන්නේ නැහැ. අපි කෑම දෙනවානේ. දාන දුන්නන් පස්සේ ඒකට ආනිසංස හම්බ වෙනවා. ඒක විදර්ශනා භාවනා කරත් එකයි නැත්ත් එකයි ඒකට කණ්ඩ හම්බ වෙනවා. දාන දුන්නත් අපිට හොඳට බඩ පුරාම කණ්ඩ හම්බ වෙනවා, මෙහෙත් හම්බ වෙනවා, කොහේ හරි තෝ. ඉතින් කකයි ඉන්නේ ඒක තමයි තියෙන්නේ. ඉතින් හම්බ වෙනවා, කනවා, ඉන්නවා. ඊට වඩා දෙයක් ඉන්නේ නැහැ නේද? ඒක අපි යන හැමතැනම ඉතින් මිනිස්සු වුණාන් පස්සේ එහෙම හම්බේ, බල්ලු බලලු වුණාන් පස්සේ එහෙම හම්බේ, හරක්කුන් එළුවන් වුණාන් පස්සේ එහෙම හම්බේ, දිවියන් වුණාන් පස්සේ දේව අමෘතය හම්බේ. ඒකේක තැන හැටි ඛණ්ඩ ටික හම්බේ. හැබැයි ඒකින් නිවන් හම්බ වෙන්නේ නැහැ. එනිසා දානයත් නිවනට හේතු වෙන විදිහට කරගන්න එකක් තියෙනයි තමයි විදර්ශනා භාවනාව, විපස්සනා භාවනාව ඊටාම ශ්‍රේෂ්ඨ භාවනාව. ඇයි විපස්සනා භාවනාව ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ විදර්ශනා භාවනාව වැඩුවේ? ඒ තමයි ඒකෙන් තමයි පෙන්වන්නේ ලෝකේ යථාර්ථය. විදර්ශනා භාවනාවට තමයි ලෝකේ යථාර්ථය පෙන්වන්නේ. අනිත්‍යවට නිකන් එක්තරා විදිහක ලස්සනක්, සැපයක්, හැඩතලයක් පෙන්නනවා, දැනෙනවා, ඒක විඳිනවා. හැබැයි ඊට වඩා මනස ගොඩ වෙන්නේ, ඇත්තට ගොඩ වෙන්නේ මේ අපි හැම එක්කිනාම රැවටිල්ලක ඉන්නේ. අපි හැම එක්කිනාම රැවටිල්ලක ඉන්නේ. ඒ රැවටිල්ල රටින් රටට වෙනස් වෙනවා, ජාතියෙන් ජාතියට වෙනස් වෙනවා, පළාතෙන් පළාතට වෙනස් වෙනවා. විදර්ශනාව ඒ හැමදේම තේරුම් ගන්නවා. අපි මේ ඇයි මෙහි ආවේ? ඕස්ට්‍රේලියාව. ලංකාවේ උපන් අපි අපිට කියන්නේ ආර්ය සිංහල කියලා. නේද? ආර්ය සිංහල මිනිස්සු ඇයි මේ ඕස්ට්‍රේලියාව යන්නේ? ශ්‍රී ලංකාව වැනි ඒ උතුම් දූපත, එහෙම නැත්නම් උතුම් දිවයින. අපි ජාතික ගීයේ ගිහිඳලා ගායනා කරන අර හෝල් අරගෙන ශ්‍රී ලංකා මාතා, ඈ අප ශ්‍රී ලංකා එහෙම කියනවා නේද? නමෝ නමෝ. අර ලංකාව හරි මේ ඉතින් අවුත් එකට දාලා නමෝ නමෝ කියනවා නේද? දැන් මේ ඇයි අපි මෙහි ආවේ ඇත්තට? ශ්‍රී ලංකා මාතා දාල ඇයි අපි මෙහි කියන්නේ? හේතුව අපි ලංකාවේ මේ දුක් විඳපු පිරිස. ලංකාවේ දුක් විඳා. ඒ තමයි ලංකාවේ දුක් විඳ රස්සාවක් හොයාගන්න බෑ. හරි අමාරු. අධ්‍යාපනය ගත්තට ඒකට සරිදන එකක් නැහැ. හරියට වැටුපක් නැහැ. වාහනයක් ගන්න බෑ. අනිත් අය වාහනේ යනවා, අපි පරිං යනවා, නැත්නම් බස් එක හිරේලා. ට්‍රැෆික් වැඩි. ඊළඟට ඉඩමක් කඩමක් ගන්න බෑ. ළමයි ඉස්කෝලේකට දාගන්න බෑ. නේද? ඉතින් මේ හැම වෙලාවෙම ලංකාවේ කොළඹ ඉස්කෝලේට ළමයි ඉස්කෝලේ දාගන්නවා නම් කනත් ගාව ගියක් අඬු. ඊට පස්සේ ඔහොමම ධර්මයට ගොඩක් තියෙනවානේ. දැන් මේවා ඊට පස්සේ ඔය වෙනත් නගරවල එහෙම ප්‍රධාන මාතරම් රාත්‍රී කුණෑගල කාලේ වගේ ඒත් එහෙමයි. ඉතින් මේ දුකක්. ඉතින් අපි හිතෙනවා මේ මේ රට යන්න ඕනේ අපි. රටෙන් යන්න ඕනේ. මේක දුක් විඳිනවා. ඉතින් අපිට හිතන මතන දේවල් නැහැ. දැන් අපි ඔක්කොම ඉන්නේ රට යන දුකෙන් ඉන්නේ. නේද? පීඩාවෙන්, අසතුටෙන්, අමනාපෙන් නැහැ කියලාගෙන ඉන්නේ. ඉතින් අපි එහෙ ඉඳලා මෙහෙ එනවා. මෙහෙ ආවට පස්සේ එහෙ ගැටපොළස් තියෙනවා. පොල් තියෙනවා. නේද? අරෝ මේ ඔක්කොම තියෙනවා. දැන් මෙහි ඒව නැහැ. මේ තියෙන හැමදාම අර ගම් ට්‍රීස් තියෙනවා. යනවනම් ඒක තමයි යන්න දෙන්නේ. ඒ වගේ පොලුත් නැහැ, දෙලුත් නැහැ, කොසුත් නැහැ, වප්පත් නැහැ. ඉතින් මේ කොහොම හල දැන් මෙහි පාරවල් හොඳයි. වාහන හොඳයි, ලාබයි. ඉතින් වාහන ගණ්ඩ කුසල් නේද? ඒක නිසා ඒව ගණ්ඩත් උන මහන්සි වෙන්න උන දීපාන්ද නැගිටලා සීතලේද අවුවේද වැස්සේද අරේ මේ කියලා නැහැ. අම්මා තාත්තා කවුරුවත් නැහැ. තනි පලාතකට වෙලා ඒ දෙන්නනි මහල්ලෝ එකතු වෙලා ඉතින් මොන මොන හාටියක් කරගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ මාසයක් විතර යනකොට අර නිව්සීලන්ත ඉන්ට්‍රස්ට් එක නැහැ, ඕස්ට්‍රේලියා ඉන්ට්‍රස්ට් එක නැහැ. ඊට පස්සේ ලංකාව ගැන හිතලා කඩෙන් පොලොස් අර මොකද්ද පැකට් එකක් අරගෙන හොක තමගෙන ඉතින් මොවේ ඉන්න දැන්. ඔහොම නේ තියෙන්නේ. ලංකාවේ ඉන්නකොට අපි දුකින් සැප විඳා. ලංකාවේ ඉඳගෙන අපි දුකින් හිටියේ. හැබැයි සැප විඳා. මෙහි ඇවිල්ලා සැපට ඉන්නවා. දුකින්. දැන් මෙහි එහෙ දුකින් සැප විඳිනවා. මෙහි ඇවිල්ලා සැපෙන් දුක විඳිනවා. නේද? ඔය විදියද ඕක ඔය ගතිය අපිට තේරෙන්න ඉපයි අපිට වැටෙන්න ඕනේ යම්කිසි දෙයක් යම්කිසි දෙයක් හැම තැනම නැහැ අපිට මෙහෙ හැම එකක්ම නැහැ ලංකාවේ හැම එකක්ම නැහැ නව ශ්‍රීලන්තේ හැම එකක්ම නැහැ එංගලන්තේ හැම එකක්ම නැහැ හැම තැනම සම්පූර්ණ වෙන්නේ නැහැ ශරීරය බලන්නක කවුද කැමති මේ ඉන්න පිරිසෙන් මේ අපේ දැන් මේ ශාලාවේ ඉන්න පිරිස සහ අපේ මේ නොපෙනී අහගෙන ඉන්න පිරිසක් ඉන්නවනේ. ඔය අයගෙන් කවුද තමන්ගේ ශරීරය අංග සම්පූර්ණයි මට නම් මේ ශරීරය හොඳයි කියලා බාර අරගෙන ඉන්න කෙනෙක් ඉන්නවද? දත් ටික හොඳයි කියලා බාර අරගෙන තියනවද? නැහිලනවා. ඇස් හොඳයි කියලා බාර අරගෙන තියනවා. කොණ්ඩේ හොඳයි කියලා බාර අරගෙන තියනවා. නියපොතු හොඳයි කියලා බාර අරගෙන තියනවා. කකුල හොඳයි කියලා බාර අරගෙන තියනවා. ඇඟිලි හොඳයි කියලා බාර අරන් තියෙන හැම එක්කිනාම මොකක් හරි ඇදයක් කුදයක් අඩුවක් පාඩුවක් ඒ වගේම පිරිච්ච නැති ගතියක් ඔකේ තියෙනවනේ ඔකේ තියෙනවා ඒක නිසා ඒ අඩුපාඩු මේ කඩෙන් පිළෙන් හදාගන්න යනවා ඇයි එහෙම හදාගන්නේ අපරිපූර්ණ නිසා කිසිම කෙනෙක් තමන්ගේ ශරීරය පරිපූර්ණයි මම හොඳ ෆිට් මම හොඳම හොඳ දැන් මට මේකෙන් සතුට වෙන්න පුළුවන් කියලා කිසිම කෙනෙක් තමන්ගේ ශරීරය බාරගන්නේ නැහැ. එතන අඩුපාඩුයි. ලංකාවේ අඩුපාඩු ඇත්ත. හැබැයි ඒක වහගෙන කියාගෙන ඉතින් මේ කතා කරන්නේ නැතුව වහගෙන කියාගෙන දුන් බලඳුන් අරවා කියන මේ දානවා ඒක අපත දාගෙන ඔහේ ගෙනියන්න පුළුවන්. හැබැයි සතුටක් නේ. අපේ ජීවිතය ගන්න බලන්න. අපේ ජීවිතයේ උස මදි කියලා කට්ටිය උස මදි කියලා අර මොනවද දානන්නේ අර මේ උස මදි කියලා ප්‍රශ්නයක් ඒක මේ ඒක නිසා ඔය උස පාවහන් දානවා නේද ඊළඟට උස එක්කෙනා හරි අකමැත්තෙන් ඉන්න මානිකා පොල් ගහ වගේ කියලා එහෙම කිසිම කෙනෙක් තමන්ගේ ශරීරය ගැන තමන්ගේ අපරිපූර්ණ නිසා දුක් විඳිනවා නේද දැන් අපි ඉල්ලුම් කරලා තියෙන හැටියට තමයි මේක හම්බෙලා තියෙන්නේ අපි ඉල්ලුම් කරේ කර්මානුකූලව මේ වගේ එකක් අපි වැඩ කරලා තියෙන මේ වගේ ශරීරයක් ලැබෙන හැටියට ඉතින් ඒක හම්බෙලා තියෙන්නේ අපි ඕක දන්නේ නැහැ නේද අපි දැන් දැන් මේක ඉතින් බාර වෙන ඉතින් හිත මෙහෙට මැසිවිද කිය කියා ඉතින් ඔහම යනවා. මේ වගේ අස්සේ හැම තැනම තියෙන මොකද්ද? දුක. මේ වගේ හැම තැනම තියෙන පීඩාව දුක අනිත් එක තමයි මූණි පුරුලෑගෙඩියක් කාවත් එහෙම හරීම අසන්තෝෂෙන් අමනාපෙන් මොකක් හරි පීඩණයක තමයි ඉන්නේ. ඒක කැමති නෑ. මේ ශරීරය කියන එක හිසේ පටන් දෙපතුර දක්වාම අපිට ඕන හැටියට පවත්තන්ට එකක් නෙවෙයි. ඒක නිසා මේකේ හැමතැනම තියෙන්නේ අපි හිත පිරිච්චේ නැති එකක්. විදර්ශනාව කියලා කියන්නේ ඔය කෑලි හොඳට අහු කරලා දෙනවා අපිට අවබෝධයක් ලබා දෙන. ඒක නිසා විදර්ශනා ඥානය කියලා කියන්නේ ඔය වගේ හැම දෙයක්ම පෙන්눔 කරන, හැම දෙයක්ම අපිට අවබෝධ කරලා දෙන, හැම දෙයක්ම දනවන ඒ වගේ ඥානය. හැබැයි මේ ඥානය හසුරුවන තාලයක් තියෙනවා. ඒ හසුරුවන තාලය මේ පටන් ගන්නේ අපේ දුක ආරම්භ වෙන තැන. මොකද්ද? දුක ආරම්භ වෙන තැන. ළමේ තමන්ගේ ශරීරය අඩුපාඩුවක් වුණයි කියලා ඉස්සර වෙලාම දකින්න තැනක් තියෙනවා ළමේ. ජරාව කියන එක ළමයාට දැනෙන තැනක් තියෙනවා. ළමයා අඬන තැනක් තියෙනවා. හිතුවද ළමයාට ජරාව දැනෙන තැන. හැබැයි එයා ඒ විදිහට නෙමෙයි තීරු කරන්නේ. අපි කියනවා දිරායම ජරාව කියලා. ළමේ තේරුම් ගන්නවා අපිට පොඩි කාලෙදිම තේරෙනවා ජරාව කියන එක. කවද්ද? ට වඩා ළමයින්ගේ දත් හැලෙනවා නේද? ළමයින්ගේ දතක් හැලුනන් පස්සේ ළමයා කැමති නෑ ඒක. එයා හරියට කට වහගෙන ඉන්නේ. නේද? කට පියාගෙන ඉන්නේ. එයාට ඒ තමයි අඩුපාඩුවක්. ඒ ශාරීරික අඩුපාඩුවක් දැනෙන්න එයාගේ මට්ටමින් පටන් ගන්න තැන. හැබැයි ධර්මානුකූලව ඉස්සරේ තියෙනවා. නමුත් එයාට වැටෙහෙන්න පටන් ගන්න තැන තමයි දතක් වැටුනන් පස්සේ එහෙම. තියෙනනේ එයා හරියට අඬනවා. සමහර ළමයි අඬනවා, සමහර ළමයි ඒකට කැමති, සමහර ළමයි කට පියාගෙන ඉන්නවා ලේන්සෙන්, සමහර ළමයි ඉනා වෙනවා, ඉනා වුණාන් පස්සේ අනිත් ඇද කියනවා. එතකොට එයා ලැජ්ජාවටපත් වෙනවා. මේ තමයි පටන් ගන්න තැන. එතනින් පස්සේ ඉස්සරහට යන ජරාව, දිරායන්, ලෙඩ, රෝග, ඊළඟ මරණයත් පස්සේ. මේ වගේ හැම තැනම තියෙන පීඩාවද මේක ওই උඩින් පල්ලේ. දැන් මේ විදර්ශනා කියන්නේ මේක මෙනෙහි කරන්න කියන පස්සේ උඩින් පල්ලේ. හැබැයි භාවනාවක් කරගෙන ඇතුළට යනකොට මේකේ තියෙනවා තව තව ඇතුළට යනකොට ඉතාමත්ම සියුම් වෙච්ච පීඩාවක් තියෙනවා. ඔන්න ඔය අපේ ජීවිතයේ පීඩාවන්, අපේ ජීවිතයේ ආදීනව, අපේ ජීවිතයේ හැංගිලා තිබෙන ආදීනව දැනගන්ට දැනගෙන අවබෝධයෙන් ජීවත් වෙන්න, අවබෝධයෙන් මැරෙනකල් නිවන් දකිනකල් අපේ ජීවිතේ පවත්තන්ට කියලා දෙන භාවනාව තමයි මොකද්ද? විදර්ශනා භාවනාව. සමහර අය කැමති නෑ ඇත්ත දකින්න. බොරු ජීවත් වෙන්න කැමති. බොරු කාර්යය කැමති. ඒක නිසා බොරු ජීවත් වෙන්න කැමති මිනිස්සු ඇත්ත දකින්න ඇත්ත දැකලා සතුටින් ජීවත් වෙනවට වඩා එයා බොරුවක මායාවක ඉන්න කැමති. ඒක නිසා එයා මොයේ මොකටද අනිත්‍යයි දුකයි අනාත්මයි උදේ ඉඳලා හැමදාම හැන්දෑවටම කෑ ගන්නවා අනිත්‍යයි දුක්ඛ අනාත්මයි මොකටද ඕක කියලා හිතන්නේ කියලා ඊට පස්සෙ වෙන වෙන මායාවල් හදාගන්නවා. මායාවල් හදාගෙන ඒකෙම ඒ තමයි එයා ඇත්තට බයයි, ඇත්ත තියෙන ඇත්ත දකින්න අකමැති, ඇත්තට බයයි. හැබැයි බොරුවට එයා කැමති නේද? අපි ඇත්තට එන්න ඕනේ. ඒක නිසා මේ විදර්ශනා ඥානවල යනකොට තියෙනවා මේ කරුණ පහක් කියලා දෙන එක අවස්ථාවක් තියෙනවා අපේ ජීවිතයේ. ඒ විදිහට ආදීනව දකින, පීඩාවල් දකින එක්තරා දැනුමක්, එක්තරා ඥානයක් තියෙනවා. ඒ ඥානයට කියනවා මොකද්ද? ආදීනව දකින ඥානය කියලා. අපි ආදීනව දකින ඥානෙ පෙරේද කිව්වා කරුණ පහක්. මේ අපි හිතමු දැන් මේ ඉන්න මහත්තුරු නෝනලා දැන් අලුත් කට්ටිය දැන් ඔන්න මොකක් හරි ඉතින් මේ අපි දැන් මේ පාර ආව බණ කියන්න තවත් ස්වාමීන් වහන්සේලා එයි අනාගතේ ඔහොමම ගිහිල්ලා මේ බණ අහන්න පටන් ගන්න. දැන් මේ අපි හිතමු දැන් භාවනා වැඩසටහනකට යනවා. දැන් ටිකක් කලකිරුණා. දැන් කිව්වනේ එහි ඉඳලා දුකින් සැප විඳිනවා, මේ මෙහි සැපේට දුක විඳිනවා කියලා කිව්වනේ. දැන් ඔන්න හිතන්න පටන් ගන්න. ඉතින් ඇත්තනේ දැන් ගිවන්න එපා නේද? ගෙවල් තියන අය අපිට නේ රජෙ නිකන් දුන්නේ නැහැනේ. ඔය වැඩ කර කර වැඩ කර අවුරුදු 25 30 ගෙවන්න ඕනේ. එතකොට අපේ යම් කෙනෙක් ස්ථාවරයකට එනකොට මේ රටවල සෑහෙන කාලයක් යනවා. හැබැයි ඉතින් අපි ඉන්නවා. නේද? දැන් මෙහෙම බලාගෙන යනකොට මේවා තමයි ඇත්ත. අපි වැඩට යන්න ඕනේ. ඉතින් මේ සැප ස්වභාවයෙන් අපි යම්කිසි පීඩාවක් දුකක් විඳිනවා. ඒවා මකා ගන්න ඉතින් යම් යම් ෆෙස්ටිවල් තියෙනවා, කඹා දිනවා, අවුරුදු උත්සව පවත්වනවා නේද? ඒවා කර කර මේ මකාගෙන අකා මකාගෙන ඉන්නවා. හැබැයි ඔහොම තේරුම් අරගෙන දැන් මේ පින්තු යනවා කොහේ හරි දැනක කැලේ හරි ගමේ හරි මේ වගේ භාවනාවට සතහනකට යන ගිහිල්ලා කිව්වන් පස්සේ ඔන්න භාවනාව මේ විදර්ශනා භාවනාව මෙනෙහි කරන්ට කියලා දෙයි. දැන් භාවනා කර ඉඳගෙන ඉතින් හිටගෙන ඉඳගෙන වන්දනා භාවනා මානසිකාරය මේ කරගෙන යනකොට ඔන්න දැන් භාවනා ඥාන ටික මතුවලා එනවා. ඉස්සෙල්ලාම වෙනස්කම් ඊට පස්සේ හිත රූපය හඳුනා ගන්නවා, සම්මර්ෂණය කරනවා, ඇතිවීම නැතිවීම පේනවා, ඊට පස්සේ නැතිවීම වැඩියෙන් පේනවා. ඒ ස්වභාවයට අත් දකින්නට මේ කලකිරීමක් ඇති වෙනවා, බයක් ඇති වෙනවා. අවසානයේදී කිව්ලා එක තැනකදී මේක ශරීරයේ හැසිරවීම පිළිබඳව හරීම පීඩාවක් හැටියට දැනෙනවා. මේක දැනුමක්. මේක ගන්න බෑ. මේ කියන දැනුම ඔය හිතලා එහෙම ආටිෆිෂල් ගන්න බෑ. මේක මෙනෙහි කිරීම තුළින්, ධර්මයේ දැකීම තුළින්, ඇත්ත දැකීම තුළින් ඉන්නා වූ එකක්. ආවන් පස්සේ කරුණු පහක් අපි දකිනවා ප්‍රධානම. ඒ කරුණු පහ මොකද්ද? ඇත්තටම අපි පීඩා විඳින්නේ ඇයි? ඇයි පීඩා විඳින්නේ? ඇයි දුක් විඳින්නේ? එක තමයි මේ ශරීරය, මේ ජීවිතය ඇතිවෙච්ච හින්දා තමයි අපි දුක් විඳින්නේ. මේකේ තමයි ඔන්න එකක්, එක ආධිනයක් තමයි මේකේ ඇතිවීම. ඉතින් ඊට පස්සේ අනිත් ඒවා. අනිත් එක තමයි පවත්වාගෙන යන්නේ. මේක හරි බැලන්ස් එකට ගෙනියන්න ඕනේ. සමහර වෙලාවට අවුව වැඩි වුණාම අමාරුයි. සීතල වැඩි වුණාම අනිත් පැත්තට අමාරුයි. ඛණ්ඩ නැති වුණාම අමාරුයි. ඛණ්ඩ වැඩි වුණාමත් අමාරුයි. බොණ්ඩ වැඩි නැති වුණාම අමාරුයි. බොණ්ඩ වැඩි වුණාත් අමාරුයි. ඒ වගේම බඩගින්න පිපාසාව ලෙඩ වුණාම අමාරුයි. ඊට පස්සේ සමාජයේ මිනිසුත් එක්ක ඇසුරු කිරීම හරි අමාරුයි. ඊට පස්සේ මේ ඇහැට එක එක දේවල් පේනවා, ඒවා ලබා දෙන්න බෑ. ඇහැ ඉල්ලනවනේ එක එක දේවල්. ඉතින් මේ ඇස් අඬනවා, මේ කන් අඬනවා. ඒ කියන්නේ යන් යන් දේවල් අහන්න කියන්න ඉල්ලලා මේවා ලබා දෙන්න බෑ. ඒ නිසා මේ ඔකෝම පීඩාවන් ඇති වෙන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, ජීවිතය, මේ ස්කන්ධ ගොඩ ඇති වෙච්ච හින්දා තමයි ඒක පවත්වාගෙන යන්න උනේ. ඒකට පැවැත්වීම. ඒක හරීම ආදීනවය. ඊළඟට කියනවා මොකද්ද? උපාද පවත් ප්‍රවෘතිය. අනිත් එක තමයි මේ අපි කියනනේ මේ ජරාවක් කියලා දිරායමක් ලෙඩවීමක් තියෙනවානේ. ඒ දිරායෑම ලෙඩවීම ඇති වෙන්න තරක් එපායි. දිරායෑම තුවාල වීම ඇති වෙන්න තරක් එපායි. ඒ කොතනද? ඒ තමයි මේ ශරීරයේ. ඒක එක්කෙනෙක් මේ මගේ එක්ක ඇවිල්ලා අම්මා කෙනෙක් කිව්වා මේ ස්වාමීන් වහන්සේ මගේ පාදයක් රිදෙනවායි කියලා. හා කකුලක් රිදෙනවා. ඒ ගන්න අමාරුයි. ඕකට මොකද කරන්නේ? පාදයක් හරිය අමාරුයි. බෙහෙත් කරා මම හිතන්නේ යා අහන්න නැතුව පිරික් කරලා සෙත් සාන්ති කරලා එව්වත් පලාපස් වෙනවනේ. ඉතින් මේ කිව්වන් පස්සේ මේ කිව්වා දැන් ඔය ඕකට හේතුව ඇහුවා මගේ. ඒ ඇයි එහෙම වෙන්නේ කියලා. ඉතින් ඕකට හේතුව තමයි කකුලේ අමාරුවක් හැදෙන්න හේතුව මොකක්ද? මොකද්ද කකුලේ අමාරුව හැදෙන හේතුව මොනවාද? කකුලේ අමාරුව හැදෙන හේතුව තමයි ප්‍රධාන හේතුව කකුලක් හැදීම. කකුලක් හැදුනොත් විතරයි කකුලේ අමාරුවක් තියෙන්නේ, නැත්නම් ඉහිින් කකුලේ අමාරුවක්වත් නැහැ. ඇයි නියපොතු අමාරු හැදෙන්නේ? ඇයි දත් අමාරු හැදෙන්නේ? දත් අමාරු හැදෙන්නේ දත් හැදිච්චින්දයි. ඔළුව අමාරු හැදෙන්නේ මොකක් නිසාද? ඔළුව හැදිච්චින්දයි. ඔළුවක් නැති කෙනෙකුට කිසිම ඔළුව අමාරුවක් නැහැ. දතක් නැති කෙනෙකුට දත් අමාරුවක් නැහැ. සරලව හිතන්ද මේ අපි කියනවනේ මේ පපුය අමාරු, ඊට පස්සේ පෙනහළු වල අමාරු, සීනි අමාරු, කැන්සර් අරවම මහ භයානක, ඊට පස්සේ ලියුකේමියා කිව්වන් පස්සේ මිනිස්සු කැටි ගන්නවා, බය වෙනවා. මේවා හැදෙන්නේ, මේවට කේන්ද්‍රීය ස්ථානේ මොකද්ද? මේ බිත්ති වල හැදෙනවද කැන්ද? බිත්ති වල හැදෙනවද පපුය අමාරු? එතකොට ඔය තියෙනා වූ මොකද්ද? ගම් ට්‍රීස් වලට හැදෙනවද පෙනහළු රෝග? නෑ. හැම රෝගයක්ම හැදෙන්නේ, හැම රෝගයක්ම මේ හැදිලා නිර්මාණය වෙන්නේ මොකක් නිසාද? ඒව හැදෙන්න තැනක් ඉපාය නේද? ආන්නේ හැදෙන තැනට කියනවා මොකද්ද? ලෙඩ හැදෙන තැනට කියනවා නිමිත්ත ස්ථානය කියලා. එතන තමයි සලකුණක් තියන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි මේ විත්‍යයක් අරගෙන මෙහෙම කියනවා. විත්‍යයක් අරගෙන අපි ලියනවා මොකක් හරි මේ මොකක් හරි ලියනවා. 1 2 3 හරි මොකක් හරියක් ලියනවා. එතකොට ඒ 1 2 3 කියලා ඒක ලියන්න පුළුවන් වෙන කේන්ද්‍රීය, එහෙම නැත්නම් ඒක ලියන්න ආධාර වෙන්නේ මොකටද? මොකද්ද? විත්‍යය. විත්‍යය තමයි බෝඩ් එක තමයි, විත්‍යය තමයි මොකක් හරි ලියන්න ආධාර වෙන තැන. ලෙඩක් කියලා දෙන දේ ඉසේ අමාරුවද, කකුලේ අමාරුවද, දත් අමාරුවද, පෙනාලු රෝගද, හાર્ට් ඇටැක්, හැම එකක්ම හැදෙන්න ශේෂ්ත්‍රය මොකද්ද? මෙන්න මේ ශරීරය. ඒක නිසා හිසේ පටන් දෙපතුල දක්වාම තියෙන්නේ මොකද්ද? වෙන කිසිම තැනක, මේකේ අවුට්සයිඩ් කිසිම තැනක හැදෙන්නේ නැහැ. මේක තමයි නිමිත්ත ස්ථානේ, මේක තමයි කේන්ද්‍රීය, මේක තමයි තැන. ඔය ලෙඩ ඔක්කොම හැදෙන තැන මේක තමයි. ඒක නිසා මේක පවත්වන්න හරි අමාරුයි. ඒක නිසා අපි ආදීනවක් දක්වන මොකද්ද? මේ තමයි නිමිත්ත ස්ථානේ කියලා. පළවෙනි එක මොකද්ද? උපාදය. 2 පැවත්වාගෙන යෑම. ඊට පස්සේ නිමිත්ත. ඒ කියන්නේ නිමිත්ත කියලා කියන්නේ මේ අර ඩෙඩ දුක් වලට, අනිත්‍යයට, මරණයට මේ කේන්ද්‍රීය වෙන ස්ථානේ. දැන් අපි හිතමු ඔය ෆිනරල් එකක් කරනවානේ. ඒ කියන්නේ අපි මේ පරලෝකියෙන් පස්සේ හදනවානේ ඔය මේ අවමංගල්‍යය. ඒකත් මොකක් අල්ලගෙන තියෙන්නේ? ඒත් මේක අල්ලගෙන තමයි මේ අවමංගල්‍යය, ඔය ක්‍රිමේටෝරියම් අරවම ඔක්කොම හදලා තියෙන්නේ මේ ශරීරෙට. ඔය ස්පිත්තාල ඔක්කොම තියෙන්නේ නිකන් මිනිස්සු වැඩ කරන්න නිකන් රස්සාවල් නැති හින්දා රස්සාවල් දෙන්න හදපේවත් නෙවෙයි. මොකක් හින්දාද ඒ හදලා තියෙන්නේ? මේ ශරීරෙ හින්දා. ඔය ළමා නිවාස අරවම මේ ගෙවල් හැදලා තියෙන්නේ කොමස් නිසාද? මේ ගෙවල් හැදලා තියෙ ඔක්කොම හැදලා තියෙන්නේ මේ ශරීර වලටයි. ඒක නිසා මේක බැලන්ස් කරලා පවත්වාගෙන යන්න හරි අමාරුයි. අනිත් එක තමයි හරි ආදීනව ගොඩක් ඔය වගේ තියෙනවා. උපාදේ තියෙන පැවැත්වීමත් හරි දුකයි. අනිත් එක තමයි නිමිති ස්ථාන. තව තියෙන එකක් මොකද්ද? ආයුහන. ආයුහන. ආයුහනයි කියලා කියන්නේ ඒ මොකද්ද ආයුහන කියලා කියන්නේ? ආය රැස් කරනවා. දැන් මේ ඇඟ, මේ දත්, මේ ඇස්, මේ එහෙත් මෙහෙත් ඇදකුද වෙච්ච ශරීර තියෙනවනේ. මේ ශරීර අපි කියවනේ කිසිම කෙනෙකුට තමන්ගේ ශරීරය ගැන කිසිම මේ පිරිච්ච හිතක් නැහැ කියලා. හැම එක්කිනාම එහෙම තමයි. මම ඒක හොඳටම දන්නවා. මේ ඔය කිව්වේ නැතුවට ඒක එහෙම තමයි. දැන් මේ අපරිපූර්ණ ශරීරේ ලබාගෙන දතු පරිපූර්ණ නැහැ, කනත් හරි නැහැ, ඇහත් හරි නැහැ, නලලත් හරි නැහැ, කෙසුත් නැහැ. ඉතින් මේ අඩුපාඩු පිරිච්ච මේ ශරීරයේ දැන් මේක ඉවර කරන්න එපා, ආයේ එපා කියලා. එහෙම කරන්නේ නැතුව ඊට පස්සේ මොකද කරන්නේ? අර කැඩිච්ච දත් තියෙන කටින්ම එහෙම එක එක જાති කර කර තවත් ඊට පස්සේ ඊළඟ ජීවිතෙත් මොකක් හරි ඒ වගේම සෞත්තු දත් සෙට් එකක් හම්බ වෙන, ඒ වගේම සෞත්තු කොණ්ඩයක් හම්බ වෙන, ඒවත් වගේම ඇදෙවිච්ච කුදෙවිච්ච ශරීරයක් හම්බ වෙන ශක්තිය තමයි ඉකතු කරන්නේ. ආන්නේ ඒකට කියනවා මොකද්ද? ආයුරණ. එක්කෝ මේක මේක මේ අතහැරලා දාන්න එපායි. මේක අතහැරලා දාන්නේ නැතුව කරන්නේ මොකද්ද? තව මේකේ ශක්තිය ඉකතු කරන්නේ. ඒක එහෙම එකක් අපේ තියෙන. ඔය පුරුද්දින්ද තමයි කට්ටිය කට්ලස් හදන්නේ. මගේ දැනුම හැටියට ඔයගොල්ලෝ ඔය කට්ලස් හදන්නේ අර රෝල් කියලා જાතියක් හදන්නේ. පාංගිඩියක් නරක් වුණාම බිරික් කළා දාන්න එපා. ඒ කායේ වේල බැදලා කුඩු කරලා ආයේ ඒකත් ආයේ උතලා කියලා ගන්නවනේ තව එකකටනේ. ඒ වගේ අපි මේක එපා නම් මේක ඇදගොදනම් ආයේ මේක එපා. මේ වගේ එකක් මට හැදෙන්න එපා කියලා අපහැරලා දාන්න එපා. නමුත් එහෙම කරන්නේ තව ඊට පස්සේ ඒක උතලා ඒකෙන් තව එකක් හදාගන්න බලන්න. ඒක නිසා ආයෝහණය කියන එක තියෙනවා. අපි දැන් හැම එකක්ම දැන් ඔය අපි කැමති ඉන්නේ නිවන් දකින්නට වඩා ඊළඟ ජීවිතයේ මීට වඩා හොඳ තත්යකටපත් වෙලා ඉඳ අපි ආසාවක් තියෙන. හැම එක්කෙනාම කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන අය එහෙම ආසාවක් තියෙන. ඉතින් මේක අතාරින්න කැමති නැහැ. ඒකට කියනවා ඒ ශක්තිය හදනවට කියනවා ආයෝහණය කියලා. හැබැයි ආයෝහණය කියලා කියන්නේ දැන් මේ එහා පැත්තේ හොඳ එකක් අපි හිතාගත්තට ඒ හොඳ එකට ශක්තිය හදන්නේ මොකෙන්ද? මේ කබල් මේකෙන් තමයි. ඒක නිසා කවදාකවත් මේකට වෙනස් වෙච්ච එකක් එතනදී හම්බ වෙන්නේ නැහැ. හේතුව මේ නරක් වෙච්ච දිරායන ලෙඩ හැදිච්ච එකකින් හදන ශක්තියෙන් එන්නේම මොකද්ද? අර වගේ එකක් තමයි. මේ කම්පියුටර් පාවිච්චි කරනකොට කියන වෛරස් තියෙන මේ වෛරස් තියෙන කම්පියුටර් එකේ ෆයිල් එක අපි හිතමු CD එකකට ඒක දාගත්තාන් පස්සේ මොකද්ද මතය වෙන්නේ? අරකේ තියෙන ෆයිල් ගන්නකොට වෛරස් එක අරකට ගහනවා. ඇයි එහෙම වෙන්නේ? හේතුව ඒක තියෙන එකනේ. ඊට පස්සේ තව එකකට කියලා දැම්මන් පස්සේ අර තිබිච්ච එකට තමයි අදින්නේ. ආන්න ඒ වගේ දැන් මේක වෛරස් ලෝඩ් එකක් නෙමෙයි මේක. නෑ කියලා කියනවා. මේක වෛරස්. මේක ඇත්තටමත් වෛරස් තියෙනවා. ඇත්ත මේක නියම කොම්පියුටර් වල නෙමෙයි වෛරස් තියෙන්නේ. මේක තමයි නියම වෛරස් තියෙන්නේ. මේකේ හැම එකක්ම එහෙට මෙහෙට මේ ඇත්තට වෛරස් එකකින් කොම්පියුටර් වුණාන් පස්සේ මොකද වෙන්නේ මාත්? වෛරස් වැඩ කරාන් පස්සේ වෛරස් වැටුණාන් පස්සේ මොකද්ද වෙන්නේ කොම්පියුටර්? හරියට වැඩ කරන්නේ නැහැ. හිර වෙනවා. අනිත් එක තමයි ෆයිල් හරින්න බෑ. නරක් කරනවා. සමහර ඒවා වැඩක සමහරවල් කොම්පියුටරේම නරක් කරනවා. ඒක තමයි ෆයිල් සෙනින් කරන්නේ. ඒ වගේ තමයි මේ කියන්නේ වෛරස් හැදෙන්නේ. ඒ වගේම තමයි අපේ මේ තිබෙන්නා වූ සිස්ටම් එකට වෛරස් ගහපු ගමන් වෙන්නේ මොකද්ද? අපේ සිස්ටම් වැඩ කරන්නේ නැහැ. ඒක නිසා ලෙඩක් දුවක් හැදෙනාන් පස්සේ ඒක වෛරසයක්ම තමයි. වෛරස් වලත් වෛරස්. ඉතින් නමුත් අපිට ඒක තේරෙන්නේ ආන්න ඒ විදිහට තේරෙන එකට කියනවා මොකද්ද? මේ ආදීනවය කියලා. ඒක එකක් ආයුවනේ. දැන් මේ අපි ඒ වගේ අඩුපාඩු තියෙන එකකින් තමයි තවත් ජීවිතයකට ශක්තිය හදන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? කොම්පියුටරයකින් ශක්තිය අරගෙන අනිත් එකට මේ ලෝඩ් කරයින් පස්සේ ෆයිල් එකක් ඒකත් එක්ක යන්න වගේ මේකින් හදාගත්ත කර්මත් එක්ක ශක්තියත් එක්ක යන්නේ මොකද්ද? මේක තිබිච්ච අඩුපාඩු වෛරස් ගතිය අරකට ගහනවා. ඒක නිසා අපි එහා පැත්තට ගියාට කවදාවත් අපිට හොඳ ස්ථාවර ජීවිතයක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ආයුහන ගතියකේ තියෙනවා. ඊළඟට එකක් තියෙනවා. මොකද්ද? අවසානයේදී පටිසන්ධිය. ඒ කියන්නේ ශක්තියක් හැදුවොත් එහෙම මෙතනදී අනිත් පැත්තට හම්බ වෙනවා. දැන් අද මේ කියන්නේ ඒකේ ටිකක් තවත් එකක්. මේක මං ඉස්සෙල්ලා කිව්වනේ. පෙරේද කිව්වා. මොකද්ද මේක කියන්නේ? උත්පාදය ප්‍රවෘතිය දුකට රෝගයට නිමිත්තක් වෙන ආකාරය ඒකත් පාවිච්චි කරගෙන ආයෝහන ගතිය කරනවා. අනිත් එක මොකද්ද? පටිසන්ධිය කියලා කියන්නේ නැවත හට ගැනීමක් තියෙනවා. දැන් මේක මේ ටික දකින්නේ මොකක් ආධාරකද? කොහෙද ටික තියෙන්නේ? උපාදේ ඇති වුණායි කියලා කියන්නේ මොකද්ද? මේක නේද? ප්‍රව පවත්වාගෙන යනවා කියලා කියන්නේ මොකද්ද? මම පාරවල් නෙවෙයි. මේක කය ජීවිතය. ඊට පස්සේ ඊළඟ මොකද්ද කිව්වේ? නිමිත්තක් කියලා කියන්නේ මේ කේන්ද්‍රීය ස්ථානයේ රෝග වලට ඒත් මේක. ඊට පස්සේ ආයෝහණය කියලා කියන්නේ ඒත් කර්ම රැස් කරන්නේ ඊට පස්සේ කාර්යක නෙවෙයි. අපේ ගෙදර නෙවෙයි. ඒත් මේක. ඊට පස්සේ හට ගන්නවා කියලා කියන්නේ මේක නැති වෙච්ච ගමන් මේ වගේ එකක්. ඔන්න දැන් අපි නිවන් ගැන හිතමු. දැන් මේ කරුණ පහ මේක කිට්ටු වචන වලිමුත් ඔන්න හිතාගෙන හිතාගෙන මෙනෙහි කරගෙන යනවා. තව එකක් තියෙනවා. ඒ තමයි ඒ තමයි දැන් මේ මෙනෙහි කරගෙන යනකොට නිවන මොකටද? නිවන කියන එක අපිට අහුවෙන්නේ කුමක් අල්ලගෙන කියලා. ඒ තමයි දැන් පළවෙනි එක මොකද්ද? උත්පාදේ. අපිට හිතෙනවා දැන් ආදීනව ඥානෙ දැන් අපි ගිහිල්ලා දැන් භාවනා කරගෙන යනකොට ওই ටික දැනෙනවා. අපිට තේරෙනවා මේකේ තිබෙනා වූ කරදර පොඩු තේරෙනවා. මෙහෙම තේරෙනකොට නිවන් දැන් මේ ධර්ම පහක් තියෙනවානේ. මේ ධර්ම පහ තේරුම් ගන්න එකට කියනවා ඥාන පහක්. විදර්ශනා ඥානේ ආදීනව ඥානේ යටතේ හැම එකටම කියන්නේ ආදීනව තමයි. නමුත් මේකේ ඥාන පහක් තියෙනවා. ඒ කියන්නේ නුවණවල් පහක් තියෙනවා. ඒ නුවණවල් පහ තමයි උත්පාදේ කියන එක දැනගැනීමේ නුවණ, පවත්වාගෙන යෑම දුකයි කියලා දැනගන්නා වූ නුවණ, ඊට පස්සේ නිමිත්ත ස්වභාවය දැනගන්න නුවණ, ආයෝහන ස්වභාවය දැනගන්න නුවණ සහ ප්‍රතිසම්පදි දැනගන්න නුවණ. දැන් මේ කරුණු පහ ඇදිලා තියෙන මොකේද? මේකේ. මෙතන මේ කරුණු පහ දැකීමට තියෙනවා ඥාන ධර්ම පහක්. නුවණවල් පහක් තියෙනවා. දැන් ඉතින් ඉඳගෙන භාවනා කරනවා. දැන් යම්කිසි කෙනෙකුට මේකේ නිවන අහු වෙන්නේ අනිත් පැත්තට මෙන්න මේ විදිහටයි. ඒ තමයි අපි හිතමු පස් දෙනෙක් ඉන්නවා කියලා. දැන් මොන භාවනා කරගෙන ඉන්න පස් දෙනෙක්. පස් දෙනාගෙන් එක්කෙනෙකුට තේරෙනවා ඉපදීම කියන එක හරීම වේදනා ඒ ඉඳම තමයි මේ මට මේ දුක ඇති වුණේ කියලා ඔන තේරෙනවා. දෙවෙනි එක්කෙනාට තේරෙනවා මෙහෙම. මේක හරිය අමාරුයි පවත්වාගෙන යන්න. හරිම අමාරුයි පවත්වාගෙන යන්න කියලා පවත්වාගෙන යෑමේ දුක තේරෙනවා. මේක උදාහරණයක්. තුන්වෙනි එක්කෙනාට තේරෙනවා මේක තියෙන හින්දා තමයි ඔක්කොම ලෙඩ දුක් කරදර. හතරවෙනි එක්කෙනාට තේරෙනවා මේ මොකද්ද? මේකින්ද තමයි මේ කර්ම රැස් කරන්නට මට සිද්ධ වුනේ. පස්වෙනි එක්කෙනාට තේරෙනවා මොකද්ද? මේකින් තම ප්‍රතිසන්දියක් හැදෙනවායි කියලා. දැන් කරුණු පහක් තේරෙනවා. දැන් දැනුම් පහක් තියෙනවා පස්වෙනාට. දැන් පළවෙනි එක්කෙනා නිවන් දකින්න යනවා. නිවන් දැන් සම්පූර්ණ කලකිරලා භාවනා ඥාන දියුණු වෙලා දැන් මෙයා ඉස්සරහට යනවා. කොහොමද? මෙයාට හිතෙනවා මෙහෙම. මේ ඉපදීම දුකයි නම් හට ගැනීම දුකයි නම් ඇත්තටම එහෙනම් හොඳයි කියලා ගන්න තියෙන්නේ මොකක්ද? ඉපදීම දුකයි නම් උත්පාදේ ඇතිවීම හට ගැනීම දුකයි නම් මොකද්ද එහෙනම් සැපයි කියලා ගන්න පුළුවන්කම තියෙන්නේ? යම්කිසි තැනක යම්කිසි දෙයක
ඒක සිද්ධ වෙන්නේ නැත්තම් එතන තමයි හොඳ මට කියලා හුවෙන. ඒ කියන්නේ හට ගැනීම යම් කිසි තැනක නැත්තම් එතන තමයි මට හොඳ. ආන්නේ ඒ විදිහට ඉපදීමට ප්‍රතිවිරුද්ධව යම් කිසි දෙයක් වේද අන්න නිවන පැත්තට යාගේ හිත හැරෙන තාල. අන්න එතකොට එක ඥානයක් වෙනවා. මේක තේරුණා. එකකට සාපේක්ෂව නේ බලන්න. දෙක දෙවෙනි එක්කිනා මෙහෙම දෙයක හිතනවා. මොකද දෙවෙනි එක්කිනාගේ කාරණය. පවත්වාගෙන යෑම. මේක පවත්වාගෙන යෑම නිසාම හරි දුකයි. මේකට ගානට උෂ්ණ දෙන්න ඕන, ගානට රස්න දෙන්න ඕන, ගානට කඳ දෙන්න ඕන, ගානට බොණ්ඩ දෙන්න ඕන, ගානට ඇඳවන්න ඕන, ගානට මේක තියාගන්න ඕනේ. ඒක නිසා පවත්වාගෙන යෑම හරිම දුකයි, පැවතීම හරිම දුකයි. එහෙමනම් සැප කියලා කියන්නේ කොතනද? පවතින්නේ නැති තැනක කියලා. එයාට නිවන අහුවෙන්නේ කොහොමද? පැවතීමට සාපේක්ෂව අනිත් පැත්ත. එතකොට ඒකේ ඥාන දෙකක්. පැවතීම බලනවා, පැවතීමේ නැති පැත්ත බලනවා. අන්න පැවතීමේ නැති පැත්ත කියලා කියන්නේ මොකද්ද? නිර්වාණය. උපාදේ බලනවා, උපාදේ නැති දැන බලනවා. නෝන දෙකක්. තුන්වෙනි එක මොකක්ද? තුන්වෙනි එක තමයි මොකද්ද තුන්වෙනි කාරණේ? නිමිත්ත. නිමිත්ත කියලා කියන්නේ ලෙඩ, දුක්, කරදර, ජරා, ව්‍යාධි, රෝගවලට කේන්ද්‍රීය වෙච්ච තැන. ඒ ස්වභාවය බලනවා මේම. මේ නිමිත්තක් හැටියට, මේ කේන්ද්‍රයක් හැටියට තියෙන හින්දා තමයි මේ කරදර ඔක්කොම සැප තියෙන්නේ කොහෙද? කොතන හරි නිමිත්තක් ස්වභාවයක් නැති දැනනම් හරියම හොඳයි, සාන්තයි, සැපයි කියලා හිතාගන්න. අවබෝධ වෙන. අනු නිවන පැත්තට ගලය යන තාල. හතරවෙනි කාර්යය මොකද්ද? ආයෝහණය. දැන් මේ ආයෝහණය කියනවා නම් මේ රැස්ුණයින් පස්සේ කරදර වැඩි. රැස්ුණයින් පස්සේ කරදර වැඩි. අපිට මොනවා හරි කරදරයක් එනවා නම්, මොනවා හරි පීඩාවක් වෙනවා නම් මේකින් තමයි, මේ ජීවිතයෙන් තමයි කරදර පීඩා ඇති වෙන්නේ. ආයෝනි රැස් වෙන්නේ, කර්ම රැස් වෙන්නේ. මේ කර්ම රැස් වෙන්නේ නැති දන කොතනද? ආන්නෙතන සැපයි. ඔන්න රැස් වෙන තැන දුකයි, කර්ම එකතු වෙන තැන දුකයි, කර්ම රැස් වෙන තැන දුකයි, කර්ම හැදෙන්නේ නැති තැන සැපයි කියන නිවන. එතකොට පස්වෙනි එක තමයි යම්කිසි තැනක ප්‍රතිසන්දියක් හම්බ වෙනවා නම් ඒත් මේ වගේ කබලක් තමයි හම්බ කරලා දෙන්නේ නේද? ප්‍රතිසන්දියක් නැති තැන මොකද්ද? ඒ කාන්තින්ම හොඳ සාන්ත තැනක්. එතන බය වෙන්න දෙයක් නැහැ. දැන් එයා නිවන දකිනවා ඉපදීමක් නැති තැන, පැවතීමක් නැති තැන, සලකුණක් නැති තැන, අනිත් එක මොකද්ද? එකතු කිරීමක් නැති තැන, ආයෝනේ වේ, කර්ම එක්කාස වෙන්නේ නැති තැන සහ ප්‍රතිසන්දිය ගන්න නැති තැන. ආනේ එතන තමයි එයාට සැප. එතන තමයි අපිට සැප සාන්ත කියලා බලාගෙන යනකොට උත්පාදයයි, ප්‍රවෘත්තියයි, නිමිත්තයි, ආයෝහණයයි, ප්‍රතිසන්දිය කියන පහට ඥාන පහයි. ඒකට ප්‍රතිවිරුද්ධව බලනවා අනුත්පාදයයි, ඉපදෙච්ච නැති තැනයි, පැවතීමක් නැති තැනයි, නිමිති ස්වභාවයක් නැති තැනයි, රැස්වීමක් නැති තැනයි, අනිත් එක තමයි ප්‍රතිසන්දියක් නැති තැනයි ඥාන පහක් තියෙනවා. ඒ නිසා නිවන අහුවෙන්නේ ආන්නාර අනිත් පැත්තෙන්. මෙහා පැත්ත වලින් ඇතිවෙන්නේ මොකද්ද? මේ තිබෙන්නා වූ සංස්කාර තියෙන තැන. මෙන්න මේ විදිහට හිතන්න බලන්න. පේරගහක් තියෙනවා. අපි හිතමු කොහෙද මහත්තයා පේරගහ තියෙන්නේ? කාගේ ගෙදර? තියෙනවා නේද? පේරගහක් තියෙනවා නේද? හරියට හරි. ඒ ගම්මුණයකට. එතකොට දැන් පේරගහක් තියෙනවා. දැන් පේර හැදෙනවා. දැන් මේ පේරගහේ පේර හැදුනන් පස්සේ දැන් මෙහෙ නම් එහෙම කරන්නේ නැහැ. නමුත් අපි ලංකාවේ පේරගහක් නම් මොකද වෙන්නේ? කොල්ලෝ කුරුට්ටු ඇවිල්ලා ගල් දානවා. නේ? හරි කරදරයි. ඊට පස්සේ බණින්ද සිද්ධ වෙනවා. බැන්නන් පස්සේ මහමිනිසු තරහ වෙනවා. එහෙම වෙනවනේ. ඉතින් ගහන්නත් බෑ. මේගොල්ලෝ ඔය පොඩි කොල්ල කුරුට්ටු ඇවිල්ලා හරි කපටි. දූවල ගිහින් යනවා. එයා දූවල ගිහිල්ලා මේ ආයේ සදාකාලිකව ඉන්නේ නැති හැටියට තමයි දුවල යන්නේ. හැබැයි අයිතිකාරයා ගෙට ගොඩ වෙනකොටම ගහගා. එහෙම තමයි. එතකොට අර අයිතිකාරයා කරදරයි. ළමයින්ට ගහන්න බෑ. ළමයින්ට සොස් කියන්න බෑ. මහමිනිසු තරහා වෙනවා. මේක රකින්න බෑ හැම වෙලෙම මේ හරි කරදරයි. මෙයා කරන්නේ මොකද්ද? කපලා දාන. දැන් කපලා දාන. සම්පූර්ණ peer ගහ කැපුවා. කපලා සම්පූර්ණ දරට දැම්මා. දැන් අර peer ගහ තිබිච්ච තැන උඩ බලන්නත් නැහැ, gedhi හැදෙන්නෙත් නැහැ, කොල්ලෝ ඉන්නෙත් නැහැ. නේද? දැන් පොඩි ළමයි ඉන්නෙත් නැහැ. කිසිම කරච්චලයක් එතන දැන් නැහැ. ඊට පස්සේ එතන ආය රැට හීනෙම් පේන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ, කිසිම අවධානයක් නැහැ. දැන් තිබිච්ච ඔක්කොම අර රැකිලි, බැලිලි, වදවීම්, පීඩාවල් ඔක්කොම ටික මොකද උනේ? අර ටික කපා දානකොට ඔය ඔක්කොම සම්භාරෙම අතු ගෑවිලා නැති බංගස්ථානෙලාම ගියා. දැන් තේරෙනවානේ මේ නිවන අල්ලන තාල්, නිවන අහු වෙන තාල්. අපිට දුක් ඒක නිසා කියනවා මේ අපිට හොඳට තේරෙන්න ඕනේ මේක. හොඳට දැනෙන්න ඕනේ මේ නිවන් නිවන් මඟ තේරෙන්න නම් මොකද වෙන්න ඕනේ? නිවන් මඟ තේරෙන්න මම අත්විඳලා තියෙනවා. නිවන් මඟ තේරෙන්න මොකද වෙන්න ඕනේ? දැන් ඔය මේ මහත්තුන්ට දැන් මේ තියෙනවනේ භාවනාවට ඉන්න බෑ, අනේ වැඩ ගෙදර තනකොළ කපන්න තියෙනවා, අරෝමෙව තියෙනවනේ. ඒ අනිත් ඒ පොඩි ළමයි එක් කරගෙන යන්න ඕනේ. හරි මේ ඉතින් ගොඩාක් ඉතින් කටයුතු කරන අරෝම තියෙනවනේ. ඉතින් බෑ ඉඳගෙන ඉන්නත් බෑ. හරි මේ එහෙමත් තියෙනවනේ. දැන් ඔහොම බෑ 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 කියලා ඔහොම හිතන්නේ. හැබැයි එන්න කිව්ව මේ එන්නත් බෑ. එහෙම වුණාම පස්සේ හැබැයි සමහරු හා කියලා එන්නේ නැතුව ඉන්නවා. සමහරු බෑ කියලාම කියනවා, වැඩ තියෙනවා කියලා කියනවා. හැබැයි සමහර වෙලාවල් තියෙනවා මේ මෙහෙම කියන මේ දවස්වල භාවනාවක්වත් නැද්ද? වරාර ඉස්සෙල්ලා ආමුදුර කෙනෙක් අන්නර නිව්සීලන්තේ වැත්තෙන් ඇවිල්ලා ගියා, ළඟදී එන කතාවක්වත් නැද්ද කියලා අහනවා. ඒ අහන්නේ බඩගුරාම දුකක් කොහෙන් හරි පටල වෙලා ඇවිල්ලා අන්නේ data. එක්කෝ කැන්සර් එකක්, එක්කෝ මොකක් හරි දොස්තර කෙනෙක් කිව්වා මෙයාගේ ලේවල අප්සෙට් එකක්, ඉන්නේ තව මෙච්චර කාලයයි කියපු ගාම්ම මොකුත් නෑ. අර නැති කැලෙන්ඩරේ ඉඳ ඕ ගාල එනවා, පිරලා එනවා. දැන් සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය රාත්‍රියේ වුණත් හයේ ඉඳලා නම් වෙන එකක් කමන්නේ නෑ. ඔව් මාන්දි නැත්තම් කමන්නේ නෑ. අන්න එහෙම එකක් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඕක මම කියන එකක් නෙවෙයි. ඔක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ශ්‍රද්ධාව ඕනෑකම කුසල ඡන්දේ පදනම් වෙන්නේ දුක මුල් කරගෙන. ඒක නිසා දුක්ඛ මූලික ශ්‍රද්ධා. ශ්‍රද්ධාව ඇති වෙන මොකක් නිසාද? දුක මුල් කරගෙනයි. ඒක දැනෙන්නේ නැති නිසා තමයි ඔන්න මේ පැටලෙවිල තේරෙන්නේ. ඒක නිසා දුක අහුණාට පස්සේ ඊට පස්සේ හොඳට හොයාගෙන 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 යනවා. ලංකාවේ ගිහිල්ලා බලන්න ආදීනව ඥානි වැඩ කරන තාල සංඛ්‍යා ලේඛනයක් හදන්න බලන්න කැලණි විහාරේට සිල් සමාදන් වෙන්න තියෙන කට්ටිය. අවුරුදු 60 පැනපු අය කී දෙනෙක් ඉන්නවද? අවුරුදු 20 අය කී දෙනෙක් ඉන්නවද? 30 අය කී දෙනෙක් ඉන්නවද? 18 අය කී දෙනෙක් ඉන්නවද? 35 අය කී දෙනෙක් ඉන්නවද? බැලුවෙන් පස්සේ අවුරුදු 50 60 ගිය අය ඉතා ඉහළ සංඛ්‍යාවක් වෙනවා. ඇයි? 60 පණිනකොට දන්නවා දැන් ටිකක් ළඟයි. නෑ ඒක තියෙනවා. එතකොට හිතට කියනවා මේ දැන් ඉතින් අපි ගණන් ගන්නේ නැහැ. කොච්චර කොණ්ඩේ පීරුවත් අර ලස්සන කාලේ එන්නේ නැහැ. නේද? කොච්චර ඇඳුම් ඇඳද්දත් අර ලස්සන අර අර ටික පාටට තිබුණනේ තරම කාලේ ඒකේ ඉන්නේ නැහැ. හොඳ හිතට තේරෙනවා ඒක. හිතට තේරෙනවා. කොච්චර හැද වැඩ වුණත් අර කුළු කාලේ තරුණ කාලේ කියන කාය මොන ඇඳුම ඇඳලවත් ඒක ගන්න බෑ. මොන හෙයා ඩ්‍රෙසින් ද අර මොන තව තියෙනනේ දරන්නේ. එක එක තියෙන ස්ටයිල් ද මොකක්වත් තින්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක හිතට ප්‍රත්‍යක්ෂ. අන්න එදාට අපි ඊමේල් යවන්න ඕනෙන්නේ නැත් නේ. නෝටිස් ගන්න ඕනෙන්නේ නැත්නේ. ටෙලිෆෝන් කරන්නත් ඕනෙන්නේ නැහැ. අහගෙන ඉනවා. ඒක තමයි ඇත්ත. නේද? ආදීනව ආදීනවේ කියලා කියන එක අපිට දැනෙන විදියක් තියෙනවා. ඒක නිසා හැම මේ දුක ඇති වෙන්න ඕනේ ශ්‍රද්ධාව හොඳට එන්න, මතුවෙන්න. ආන්නේ ඒ දුක ඇති වෙනම ශ්‍රද්ධාව අනිත් එක ආපහු යන්නේ. ඒ වගේ දුකින් මුල් වෙලා අවබෝධයේ මුල් වෙලා ශ්‍රද්ධාව ඇති වුණාම ආය කවදාකවත් ඒක කඩාවැටෙන්නේ නැහැ. හොඳට මෝරලා හොඳට පැලවිලා හොඳට දළු දාලා මෙන්න මේ විදර්ශනා ඥාන මතුවෙලා අර අතෙන්ට යන කල්ම නිවනට යන කල්ම ඒක තමන් ගෙදින්. ඒක නිසා මේ කරුණට මේ මට කියන්න ඕන කම තියෙන්නේ මොකද්ද? ප්‍රතිපක්ෂ ධර්මතා පහ. ප්‍රතිපක්ෂ ධර්මතා පහ කියලා කියන්නේ මොකද්ද? උත්පාදයේ ප්‍රතිපක්ෂය මොකද්ද? අනිත් පැත්ත අනුත්පාදේ. ඉපදිච්ච ඉපදීම ස්වභාවය නැති තැන. ඊළඟට අනිත් පැවතීමේ ප්‍රතිවිරුද්ධ ප්‍රක්ෂේප මොකද්ද? නොපැවැත්ම. අනිත් එක තමයි නිමිත්ත ස්වභාවය නැති තැන තමයි අනිමිත්ත ස්වභාවය. අනිත් එක ආයුවන ස්වභාවය, කියන්නේ ආයුවන කියන තේරුම මොකද්ද? එක්රැස් කරනවා, එකතු කරනවා, නිකන් ඇදලා ගන්න ආයුවන කියලා කියන ඌස් දාලා එකතු කරගන්න. ආයුවන ස්වභාවයේ ප්‍රතිපක්ෂය තමයි අනායුවනේවත් රැස්ම කිරීම. ප්‍රතිසන්දියේ අනිත් පැත්ත තමයි අපරිසන්දිය. ඔය කරුණු පහ තමයි නිවෙනදී. නිවෙනේ ඉපදීමක් නෑ. නිවෙනේ ඉපදීමකුත් නෑ, නිවෙනේ හට ගැනීමකුත් නෑ, නිවෙන පවතිනවා කියන්නත් බෑ, නිවෙන නැත්තික් නෑ. ආන්න එහෙම ස්වභාවයක් තියෙනවා. මේ අහස වගේ. අහස නෙවි. අහස නොවන අහස වගේ ධර්මස් ස්වභාවය. මේ අහස තියෙන එක අපිට අත්විඳින්න පුළුවන් නේද? අත්විඳිනවා කියලා කියන්නේ අපිට දැනෙනවනේ. ඒතර නිවන මේ වගේ හිතට දැන එකක් නෙවෙයි. ආන්න ඒ නිසා අපි මේ මහන්සි ගන්නේ භාවනා කර කර භාවනා කර කර හිත එක්තැන් කර කර මහන්සි ගන්නේ කුමක් සඳහාද? ඔන්නෝයි කියන්නා වූ ශාන්ත වූ ආපස්සට හැරි නොවෙන්නා වූ ඒ උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහායි. ඒ නිසා අද මේ කියපු කරුණ ටික හේතු කරගෙන ඒ උතුම් නිර්වාණ ධාතුව සෑම දිනාටම සුවසේම අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා. මේ වෙලාවේ අපි ප්‍රශ්න අහන්න ඉදිරිපත් වෙනවා. මේක මත ගැඹුරු කාරණයක්. මේක තේරුණාද? අපේ අලුත් වෙනතුන්ට තේරුණාද? ඔව්, මේ ප්‍රශ්න එහෙම තියෙනවා. ප්‍රශ්න එහෙම තියෙනවා අහන්න. ඔක්කොම ශරීරයේ පෙර ආත්මයේ තිබිච්ච ශරීර මේ ආත්මයේ තිබි ඔක්කොම ඒක තියෙනවා මෙහෙමයි. මෙහෙම තියෙනවා එකක්. අපි එකතු කරනකොට මේ එහා ලෝකයේ එහෙම නැත්නම් ඊට පස්සේ ජීවිතයක් ලබා ගැනීමට එකතු කරන එකතු කිරීමයි ඊට පස්සේ ඒක නැතිකරන්න කරන ව්‍යායාමයේ කියන එකයි දෙකක්. දැන් අපිට මේවා ඕනේ 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 කියලා අපි ඒව ප්‍රාර්ථනා කර කර ඉස්සරහට එකතු කිරීම සංසාරය. ඒ අනේක. අනිත් අතට ඒක නැති කරන්න ශක්තිය එකතු කරනවා කියන එක ඇවිල්ලා වෙන එකක්. ඒක ඇත්තටම නැති කරන්න ශක්තිය එකතු කිරීමකට වඩා තියෙන්නේ ඥානෙ දියුණු වීමක් තියෙන්නේ. මෙන්න මෙහෙම හිතනවා. එක්කෙනෙක් වැඩ කරනවා ගෙයක් හදාගන්න. ඒ කියන්නේ සල්ලි එකතු කරනවා. ගෙයක් හදාගන්න පොඩි ඉඩම් කෑල්ලක් ගන්න. තව එක්කෙනෙක් සල්ලි එකතු කරනවා දඹදිවයන්. දඹදිවයන්ටත් ලක්ෂ දෙක තුනක් අවශ්‍යයි. ගෙයක් සාමාන්‍යයෙන් හදාගන්නත් පොඩි හැදේ මුන් ලක්ෂ කීපයක් අවශ්‍යයි කියලා. එක්කෙනෙක් මේ සල්ලි එකතු කරනවා ගෙයක් දොරක් හදාගන්න. අනෙක් එක්කෙනා සල්ලි එකතු කරනවා දඹදිවයන්. මොකෝකද ඔකින් මේ නැති වෙන්නේ තියෙන එක? දැන් ගෙයක් දොරක් හදාගත්තාන් පස්සේ එයා ඒක තියාගන්නනේ එයාට තමන්ට ඕන කියලා බැඳීමකනේ හදන්නේ. දඹදිව යන්න ඕන කියන එක්කෙනා ඒ ගිහිල්ලා ඒ සල්ලි ටික ඊට පස්සේ එහෙ අතහැරලා විදන් කරලා ඒ ගමන සම්පූර්ණ කරගෙන එනවනේ. එයාට ගෙයක් දොරක් නැහැ. එහෙම නේද? ආන්න ඒ වගේ සමහරු විදර්ශනා ඥානය තුළින් වැඩින්නා වූ ශක්තිය මේක මේ නොපැවැත්ම හදාගන්නයි. ඒක අර අනිත් පැත්තට තියෙන සංසාරයේ යන එක කියන එක ඒක තමයි හොඳ නැහැ. දැන් විදර්ශනා ඥානෙන් තමයි ඔක නැති වෙලා යන්නේ. හැම භාවනාවක්ම හැම දානයක්ම කරන්න ඕනේන්නේ මට මේක නිවන් අවබෝධය පිණිස හේතු වේවා කියලා ඉදිරිපත් කරගන්න. ඔව් තව තියෙනවා.
පින් කියන්නේ
වෙන්නේ බලාපොරොත්තු වෙන කරන් පුස්තම් කියනවා බලාපොරොත්තු නැතුව කරනවා වගේ. නෑ ඒක ඉතින් ඒක එක්තරා විදිහක මතයක් විතරයි. ඒක මේ පිනේ තියෙනවා කුසලයේ, කුසලයේ තියෙනවා පින. ඒක හරවන කාලයට තමයි වෙන්නේ. සංසාරයේට හරවුවොත් ඒක ඒ පැත්තට යනවා, නිවනට හරවුවොත් ඒක ඒ පැත්තට.
පොඩ්ඩක් ඉන්න, වොලියුම් එක වැඩි කරන්න. හ්ම්. චුට්ටක් ඉන්න. හරි, දැන් අහන්න පුළුවන්.
පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේකින් අවසරයි. ස්වාමීන් වහන්සේ,
වහන්සේ පොඩ්ඩක් ඉන්න. ජයත් මහත්තයා මයික් එකේ මියුට් කරන්න අපිට ඉක්ෝ එක යනවා
නිකන්. හරි, පොඩ්ඩක් ඉන්න. හරි, දැන් කියන්න.
දැන් අහන්න.
පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේකින් අවසරයි. ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ පැහැදිලි කරා කරුණු පහක් ගැන. එතකොට උත්පාදය, ස්ථිතිය, නිමිත්ත ස්ථානය, ආයුහණය, ප්‍රතිසන්දි කියලා. එතකොට ස්වාමීන් වහන්සේ, දැන් උත්පාදය, ප්‍රතිසන්දි කියන දෙක ගැන හිතුවහම ටිකක් ආසන්න බව එහෙම හිතෙනවා. දැන් මේ දෙකේ මෙනෙහි කිරීමේදී මේ එකම දේද මෙනෙහි කරන්නේ, ඒකේ වෙනසක් තියෙනවද එතන කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං.
උපාදේ සලකන්නේ දැනට, උපාදේ සලකන්නේ අතීතයට දාලා, ප්‍රතිසන්දිය සලකන්නේ අනාගතයට දාලා. උපාදේ කියලා කියන්නේ දැනට අපිට ලැබිලා තිබෙනා වූ මේ ප්‍රවෘත්තිය, එහෙම නැත්නම් පවත්වන්නා වූ ශරීරයේ පවත්න්නා වූ ජීවිතයේ මූල හේතුව තමයි උපාදේ. ඉපදිච්චින් ද තමයි පවත්න්නට සිද්ධ වෙන්නේ. ඉපදිච්චින් ද තමයි මේකේ නිමිත්ත ස්වභාවය ඇති වෙන්නේ. පටිසන්ධිය කියලා කියන්නේ දැනට තිබෙනා වූ ආයූහණය නිසා, දැනට තිබෙනා වූ ආයූහණය වෙනත එක් රැස් කිරීම නිසා ප්‍රතිඵලයක් හැටියට ඉස්සරහට මේ වගේ එකක් හම්බ වෙන එක තමයි ප්‍රතිසන්ධිය කියලා කියන්නේ. එතකොට ප්‍රතිසන්ධිය කියන එකේ හේතුව ආයූහණය, පැවතීම කියන එකේ හේතුව පටිසන්ධි. උපාදී, උපාදී, උපාදී. ඒ විදිහටයි තියෙන්නේ. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඉතින් මේ හොඳ අවස්ථාවක් ඉතින් මේ භාවනා කරන්නත් ඕනේ, කතා කරන්නත් ඕනේ, හිතන්නත් ඕනේ, මෙනෙහි කරන්නත් ඕනේ. හොඳට ගැඹුරින් මෙනෙහි කරලා ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයකින් යුක්තව මේ මේ කරගෙන යන්න ඕනේ. ඊළඟට ඒකට එක්කාසු කරලා මේ මම පොඩි කාරණයක් කියන්නේ. ඒක අනිමිට කරා. ඒ තමයි මේක මේ පින්වතුන්ට වැදගත් වෙනවා. දැන් මේ පංචස්කන්ධ තියෙනවනේ. පංචස්කන්ධ වලට නම් තියලානේ තියෙන්නේ. අපි ඔක්කොම දැන් මෙතන ඉන්නේ ඔක්කොම කියන්නේ පංචස්කන්ධ කියලා. නේද? ඇත්තටම පංචස්කන්ධ තමයි. හැබැයි අපි කැමති නැහැ අපිට ඒක කියනවා. ඇත්තටම එහෙම තමයි. නේද? අපි කියන්නේ නැහැනේ දිසානායක මුදියන් කියලාගේ පංචස්කන්ධය. කියන්නේ නැහැ. හැබැයි ඇත්තටම එහෙම තමයි. නේද? මහගෙදර ආවච්චිලාගේ පංචස්කන්ධ. හරි. ඒක ඇත්ත වුණාට අපි ඒක පාවිච්චි කරන්නේ. දැන් මේ මේක ආවන් පස්සේ මේකට දාලා තියෙනවා පිටින් එල්ලලා තිබෙනවා නම්. පිටින් එල්ලලා තිබෙනවා නම් ගම් දාලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒවට හරි අගයන් යනවා. ඔය අපි මුලා වෙන තැන. අගයන් යනවා දැන් මොන දේ කරත් ඒකට නමක් දැම්මන් පස්සේ ආරෝපණයක් දාපු ගමන් ඒකේ වටිනාකමක් ගන්න. සංකල්පනාත්මක. අපේ ගෙදර පොල්ලතු වහලා තියෙනවා නම් කැමති නැහැ. ඉලුක් වහලා තියෙනවා නම් මාන්නම් වහලා තියෙනවා නම් තව සිදුරු තියෙනවා තව කොළ જાති තියෙනවා නේද ඒක විකතත තල් පොල්ලතු වහලා තියෙනවා නම් කැමති නෑ හරි බාලයි හිත හැකිලි යනවා සිත නිකන් මදි පුංචි ඒ වගේ වෙනවා හැබැයි ඒ පොල්ලතු එකම ටුවරිස් හෝටල් එක හදලා දෙනු ගෙවල ගිහිල්ලා කාම ඒකට කියන්නේ කබානා කියලා. අනිදක් නැක නේද? එහෙම තමයි. ඒකට දාපු අදහස නිසා මේ කබානාව මේ හොඳට නිදා ගන්නත් තියෙනවා. ඈ අපේ ගෙදර. හැබැයි අද දාපු අදහසින් ද බලන්න ඒකේ වැඩ කරන තාලේ. ඔය වගේ මේ පංචස්කන්ධ වලට එක එක ලස්සන නම් දාලා තියෙනවා. නම් දාලා දැන් ඒක අර මේ මොකද්ද පංචස්කන්ධ වලට නම් දාන මහත්යෙක් ඉන්නවා ඒ මහත්යා මනාමයි දැන් හරිින් අවුරුදු මහත්යා ඈ ඒ මහත්යා තමයි පංචස්කන්ධ වලට හොඳ හැඩ නම් දාන්නේ ඉතින් මේ මහත්යාගේ මහත්යා ආරංචි හැටියට මහත්යන්නේ ඒ දරුවෙක් මොකක් හරි කරගෙන යන එකක් තමයි තියෙන්නේ ඕනෑම පංචස්කන්ධයට නමක් දෙන ඒක නිසා ඒකේ ගරු ස්වභාවයක් තියෙනවා ඊළඟට මේ කොච්චර නම් දැම්මත් අපි වැඩ කරනකොට මොන්න ලස්සන නම දාලා බෝඩ් එක දාලා වැඩ කරත් මේ පංචස්කන්ධයක ගනුදෙනු කිරීම හරි අමාරුයි. හරි අමාරුයි. හරිම අමාරුයි. ඒ කියන්නේ මිනිසුත් එක්ක ජීවත් වෙනවා කියන එක හරිම අමාරුයි. ඒ ඇවිල්ලා ඒ වගේ තියෙන දොස් හින්දා ඒක නිසා ඒකත් අපි දැනගන්න ඕනේ පංචස්කන්ධයක් ගොඩාක්ම තවත් පංචස්කන්ධයකට කිට්ටෙන්න හොඳ නැහැ ඒක නිසා මොකද කියන්නේ අතේ දුරින් ඉන්න ඕන කියලා කියනවා අතේ දුරින් ඉන්න ඕනේ දැන් අර මේ හදනවා මේ අර ඉලෙක්ට්‍රික් මොකද්ද ඉලෙක්ට්‍රිසිටි එක බෙදා දෙන්න තැනට කියනවා මොකද්ද ට්‍රාන්ස්මිෂන් නේ ට්‍රාන්ස්මිෂන් ස්ටේෂන් එකේ තියෙනවා ට්‍රාන්ස්මිෂන් ස්ටේෂන් එකේ අර තියෙනවා මේ ටර්බයින් හරි ඉන්ටර්බයින් නෙවෙයි. ට්‍රාන්ස්ෆෝවර්. ට්‍රාන්ස්ෆෝවර් තියෙනවා, ඒකේ තියෙනවා ඒවා ළඟ තියන්නේ නැහැ. ඒවා තියෙන දුරක් තියෙනවා. ඒ දුර ප්‍රමාණය තමයි ඒ තියන්නේ නැත්නම් එහෙම ගිනි ගන්නවා. එතන ඒ ගිනි ගන්නවා. ඒ වගේ තමයි මේ මේ පංචස්කන්ධ ගොඩාක් හීට් වෙලා තියෙනවා. මේවා හිටුනෙන් පස්සේ රියැක් කරනවා එකට එක ප්‍රතිවිරුද්ධ. ඒක නිසා ඒක තියන්න ඕන දුරක් තියෙනවා. ඔන්න ඔය පංචස්කන්ධ කිට්ටුවේ හින්දා පංචස්කන්ධ ලං වෙන හින්දා හරීම කලබැගෙන සිටිනවා. ඒක නිසා කියනවා අපි භාෂාව භාෂාවෙන් කියනවා අතේ දුරින් ඉන්න කියලා. අතේ දුර කියලා කියන්නේ කොච්චරද? ඒක හරි වටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුන් වහන්සේ නමකට දානෙ පිළිගන්න අවස්ථාවේ අතේ දුරින් ගන්න දෙයක. ඒ කියන්නේ දුරේ ඉඳලා බෙදන්න අරින්න එපයි කියලා කියනවා. හේතුව එතකොට එයා දුරේ ඉඳලා බෙදන්නේ දැන් බලන්න හැන්දක් කරගෙන මෙහෙම බෙදෙනකොට වැටෙන තැන දන්නේත් නැහැ, හරියට වැටෙයිද දන්නේත් නැහැ, බිමට වැටෙන්න පුළුවන්. නේද? ළඟට එන්න ඕනේ. ළඟට ඇවිල්ලා හැබැයි ගොඩාක්ම ළඟට එන්න හොඳ නැහැ. එතකොට එන්නේ ආඳුරන් කරේ. එතකොට ළඟ වැඩි. දුරට ගියන් පස්සේ ඒත් බැ. මධ්‍යම ප්‍රමාණයක් තියෙනවා. අතේ දුර කියලා කියන්නේ ඒකට කියන හත්ත පාසය කියලා. අත්ත පාසය කියලා කියන්නේ අත්පස. එතන තමයි හරිම තැන. ඔය දාන විදන්ද. ස්වාමින්වහන්සේලාට තියෙන මෙහෙම කොහේ හරි ගිහිල්ලා ස්වාමින්වහන්සේලා ඔක්කොම වාඩි වෙනකොට අතේ දුරින් වාඩි වෙන්න. වාඩි වෙනකොට වාඩිින්න උනේ අතේ දුරින්. ළඟම ආවත් එහෙම ඔඩොක්කේ. ඒකත් හරි නෑ. දුරේ වාඩි වුණොත් එහෙම හොඳ නෑ. ඒක නිසා අතේ දුරක් තියෙනවා හැම කෙනෙකුම මෙච්චරක් විතර ප්‍රමාණයක අතේ දුර වාඩි වෙන්න ඕනේ තමයි ස්වාමීන් වහන්සේලාගේ දුර ප්‍රමාණය. දැන් මෙහෙම මෙච්චරක් විතර වාඩි වෙනකොට එයා දැන් ඒ ස්වාමීන් වහන්සේ දැන් කකුල් දෙක මෙහෙම කරගත්තොත් එහෙම දැන් බලන්න මෙච්චරක් විතර ඊට පස්සේ ඇඟේ හැප්පෙන්නේ ඒක නිකන් අතේ දුර කියලා. ඔබ සමාජයේ පාවිච්චි කරා මෙහෙම. අතේ දුරින් මිනිස් එක්ක කින්න ඕන කියලා. හැබැයි ඒක අගෞරවයක් නෙවෙයි. අගෞරවයක් නෙවෙයි. හොඳට හිතලා බලන්න මම මේක හැම වෙලාවෙම කියනවා මේ පින් උතුම් දෙක ප්‍රයෝජනවත් වෙයි. අතේ දුරට වඩා ළඟට ගියයින් පස්සේ ඊට පස්සේ මොකක්ද වෙන්නේ? කටේ දුර. මොකක්ද වෙන්නේ? කට ගඳ ගන්න. අතේ දුරට කියලා කියන්නේ මිනිස්සෙක් ළඟට ගියයින් පස්සේ අපි හැම කෙනාගෙම තියෙනවා ශාරීරික දුර්ගන්ධයක් තියෙනවා. කතා කළ බලන්න ළඟට ගිහිල්ලා කතා කරනකොට ඒක දැනෙනවා. මිනිස්සෙක් අප්‍රිය වෙනවා. ඒක තමන්ටත් අහගෙන ඉඳ බැරි වෙනවා. ඒ කුමක් නිසාද? අතේ දුර ඉක්මවා ගිය නිසායි. නේද? ඒකට ආයේ මේ ජනාධිපති රජතුමාද ඒක ඒ කතා වැඩන්නේ. අනිත් එක තමයි අපේ හැම එක්කෙනාගේම ශරීරයේ තිබෙන දහඩිය ගඳ. ඒ දහඩිය ගඳ තමන්ට හුරු වුණාට නාසයට අනිත් එක්කෙනාට නුහුරුයි. ළඟට ගියයින් පස්සේ ඒක දැනෙනවා. ඒක නිසා තමන් ප්‍රිය වෙන්න ඕන නම් තමන් අනිත් එක්කෙනාට ප්‍රියමනාපව හොඳින් ඉන්න ඕන නම් කොතනින් ඉන්න ඕනේ? අතේ දුරින් ඉන්න. එතකොට හැමදාම යා මට ප්‍රියයි. හේතුව මගේ අඩුපාඩු දකින්න ඉන්න ගඳ දැනෙන්නෙත් නෑ. මේක ඇත්ත. මේක හොඳට හිතන්න. අනිත් එක තමයි මේ ඇඳුම් පැළඳුම් වල තිබෙනා වූ දහඩිය ගඳ දුර්ගන්ධය තව එකක් ඕක මිනිස්සු අතේ දුර ඉක්මවා යනවා මේ අර ගානව ඇඟේ එක එක සුවඳ වර්ග. ඒ සුවඳ වර්ග සදාකාලික නෑ. සදාකාලික නෑ. ඒක තියෙන්නේ කය කීපය. දැන් මේ තියෙන දාඩියට ඒක මිශ්‍ර වුණාම පස්සේ තවත් ගඳයි. ඇත්ත. ඔන්න අතේ දුරට ඉන්නවා කියලා කියන්නේ. අනිත් එක අපි මේ අපි හිතමු මෙහෙම අපි ළඟටම ගියයින් පස්සේ මේ ඇහි මූණේ එහෙම අඩුපාඩු වෙනවා. දුරට ටිකක් අඩුපාඩු වෙනවා. ඇද මහත්තයා. ඒක තමයි හැටි. දුරින් ළඟට ගියයින් පස්සේ අර කුඩියට පේනව පුරුලෑගෙඩිය පව මහ ලුකුවට පේන්න පුළුවන්. ඒක දුරින් ඉන්නකොට ඒක කිසිම අවුලක් නෑ. අතේ දුරට තියෙන එක වටිනාකමක් තියෙන නේද මහත්තයා? මේක නිකන් කියපුවක් නෙවෙයි. හිතලා බලන්න. ඒක නිසා මේක නිව් කාසල් කියලා කියන්නේ මාලිගාවක්. අපි නිව් කාසල් කියලා කියන්නේ අලුත් මාලිගාවක් කියන එක නේද? නේද? අලුත් මාලිගේ. ඒක නිසා මේක හොඳට අලුත් ජීවිතයක් ගත කරන්න මේක ප්‍රයෝජනවත් වේවි. දැන් මේ අපි ඇස්වල එහෙම ලඟුණෙන් පස්සේ ඇස්වල තිබෙනා වූ දෝෂ පේනවා. එතකොට දුරින් දකින්නා වූ ලස්සන මනුස්සයා ළඟට ආවන් පස්සේ කැතයි, අවලස්සන. ඒක තමයි ඇත්ත. අනිත් එක තමයි අපි මේ ෆොටෝ එකක් ගන්නවා. කැමරාවෙන් ෆොටෝ එකක් ගන්නකොට හැම වෙලෙම කැමරාවට දුරක් තියෙනවා. දුරින්ම ගැහුවොත් එහෙම මනුස්සයා පේන්නේ නැහැ. කවුද දන්නේ නැහැ. ළඟටම ගිහිල්ලා මූණටම කිට්ටු කරලා කැමරාව තියලා ගැහුවොත් එහෙම බලි මූණක් එන්නේ. නේද? ඒකෙත් තියෙනවා එක්තරා දුරක්. පිළිගත්තු දුරක් තියෙනවා. කණ්ණාඩි ගාවට ගිහිල්ලා මූණ බලනකොට තමයි දැන් හැඩවැඩ බලනවා. හැඩවැඩ බලනකොට කණ්ණාඩි ගාවට හැපිගෙනම හැඩවැඩ බලන්නේ නැහැ. ඒකෙත් තියෙන හැඩට පේන තමන්ව තමන් හැඩට පේන දුරක් තියෙනවා. එතන ඉඳලා තමයි ඒ දුරට අල්ලලා තමයි තමන්ගේ හැඩ බලන්නේ. ඒකෙත් තියෙනවා කණ්ණාඩි ගාවට ගියන් පස්සේ තියෙනවා දුරක්. කැමරාවකින් ෆොටෝ ගන්නකොට ඒකෙත් තියෙනවා දුරක්. අපිට ඉස්සර මේ මයික් එක දෙනවා මේ කතා කරන්න පුළු ළමයි කාලේ. ඉතින් අපි ඕක අපිට හිතෙනවා මේ මොකක් කටේ තියාගෙන කතා කරන්නේ කියලා. ඊට පස්සේ අර එකේනවා ළමයික කටේ හපන්න එපා. මෙයා මොකක් ටිකක් දුරින් අල්ලගන්න. ඒ කියන්නේ කතා කරනකොට මයික් එකට කට දෙන ගාන තියෙනවා එක්තරා දුරක්. ඒක නිසා හැම තැනටම මේ වස්තුවේ හැටියට තිබෙනවා දුර ප්‍රමාණය. මේ ඇවිදගෙන යනකොටත් තියෙනවා දුරක්. අඩියේ තියෙන දුරක් තියෙනවා. දුරින්ම තිබ්බොත් එහෙම වැටෙනවා. ළඟෙම තිබුණොත් එහෙම ගමන කරක් වෙනවා. හැම තැනම තියෙනවා ඒකට දුරක්. ඒ වගේ තමයි මිනිස්සෙක් ආශ්‍රය කරනකොට වචනින්, කයින් හිතින් තියෙන්න ඕනේ එක හොඳ දුරක් තියෙන්න ඕනේ. ආන්න ඒ નિયම දුර තමයි ඊ타මත්න සැප ආරක්ෂාකාරී. ඒ වගේම පහසුවෙන් ඉන්න පුළුවන් දුර. ඒක ඉක්මවා ගියාද මොකද්ද වෙන්නේ? ස්පාක් වෙනවා. ස්පාක් වෙනවා කියලා කියන්නේ මොකද්ද මහත්තය? ස්පාක් වෙනවා කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් මොකද්ද? ගිනි ගන්න. අන්න. ස්පාක් වෙනවා කියලා ගිනි ගන්න. ඒක නිසා ලං වෙච්ච ගමන් ගිනි ගන්න. ඒ නිසා අපි හැම එක්කෙනාම නීතියානුකූලව භාර්යාවත් ස්වාමියාත් ඇත්ත. ඒ වුණාට ඒගොල්ලන්ගේ තියෙන අතීතයක් තියෙන්න ඕන. ජීවිතයේදී ඇසුරු කිරීමේදී තියෙනවා හිත තේරුම් අරගෙන, වචනේ තේරුම් අරගෙන, එයාගේ අදහස් තේරුම් අරගෙන මේ හැම වෙලෙම දැන් මේ බාර දුන්නාය කියලා, විවාහ වුණාය කියලා හැම වෙලෙම කියවගෙන යන්න ගියන් පස්සේ මොකද වෙන්නේ? ළඟ වැඩි වෙනවා. ඊට පස්සේ අර වටිනාකම නැතිවෙලා යනවා. ඒක නිසා හැම වෙලාවෙම අපේ ගෙදර ඉන්න ස්වාමියාද, භාර්යාවද, අම්මද, තාත්තද, දූදරුව හැම එක්කිනාගම තියෙනවා එක්තරා ප්‍රමාණයක දුරක් තියෙනවා. ඒ තමයි ආරක්ෂාකාරී දුර. ආරක්ෂාකාරී සැපින් සැනසෙල්ලෙන් ඉන්න පුළුවන් දුර. ඒක ඉක්මවාගේ හැම තැනම තියෙනවා. හරීම කරදරයක් තියෙනවා. ඒක තේරුම් ගන්න තියෙන්නේ මිත්‍රයෙක් වුණත් ඒ මනුස්සයාට එපා වෙනවා. මේක කරදරයක්. මේ දවසක් තාපසය දෙන්නෙක් හිටියා. අනිත් එක තමයි මේ ඉල්ලීම ළඟ වැඩි වුණාන් පස්සේ ඉල්ලනවා. දකින්න දකින්න දේ ඉල්ලනවා. එහෙමත් ඉක්කුත් තියෙනවා. මොකක් හරි දෙයක් ලැබුණයි කියලා දැනගත්තොත් එහෙම ඉල්ලගෙන ඉනවා. මේ එහෙම වුණාන් පස්සේ හරි ඒකත් වෙන්නේ හිත අමනාප වෙන්න. ඉල්ලීමත් හරීම අමාරු අප්‍රසන්න දෙයක්. ඉල්ලුවන් පස්සේ දෙන එක්කෙනාට හරි දුකින් අසන්තෝෂෙන් දෙන්නේ. බෑ කිව්වොත් එහෙම වෙන්නේ මොකද්ද? යමක් ඉල්ලුවන් පස්සේ ලැබිච්ච නැති හින්දා හිතේ වේදනාවක් ඇති වෙනොත් දෙන්න නොදුන්නේ එක්කෙනා ගැන අහිති අමනාපයක් ඇති වෙනවා. එක තාපසය දෙන්නෙක් හිටියා. ඒ තාපසය දෙන්න මේ වරින් වර හම්බ වෙනවා. ඉතින් ගංගාවක් අයිනේ තමයි හිටියේ. එක තාපස කෙනෙක් ඔන්න දැන් මේ ටික කාලයකට පස්සේ මාස කිහිපයකින් ඉතින් හම්බ වෙනවා. ඉතින් හම්බුනාන් පස්සේ මේ තාපසය අර හරීම කෙට්ටුයි. එක්කෙනෙක් අනිත් එක්කෙනාම සහෝදර දෙනෙක්. එයාත් එක්කෙනාම මොකද මේ කෙට්ටු කියලා. හරීම කුසයි නිකන් ඇදිලා ගිහිල්ලා ඊට පස්සේ කිව්වා මේ මගේ ආශ්‍රමයට අසපුවට නාගෙක් කෙනා. ඒ නාගයා මාව දවට ගන්නවා. දවට ගත්තම මට හරි බයයි හිරිකිතයි. ආන්නේ ඒක නිසා තමයි මම මේ කෑවට දෙයක් ඇඟට අල්ලන්නෙත් නැහැ කොහොම කියලා කිව්වා. ඊට පස්සේ දැන් මේ අනිත් තාපසතුමා මෙයාට කියනවා උපක්‍රමයක්. දැන් හැමදාම එනවා අර නාගයා. නාගයා ඇවිල්ලා නිකන් දවටගෙන මේ තාපසයාව දවටගෙන ඉන්නවා. ඉතින් මේ අනිත් තාපසයා උපදේශයක් දුන්නා. එහෙමනම් අනිත් දවසේ ඒ නාගයා ආවන් පස්සේ ඔබ ඉල්ලන්න එයාගේ මැණිකක් තියෙනවා. ඒ මැණික ඉල්ලන්න කිව්වා. ඊට පස්සේ දැන් ගියා. ඊට පස්සේ මේ අර මැණික නාගයා ආවා. නාගයා ඇවිල්ලා ආවට පස්සේ එයා ඉල්ලුවා. අනේ මට මේ මැණික අවශ්‍යයි. ඔබට ලස්සන මැණිකක් තිබෙන එක මට හරි ප්‍රයෝජනවත්. ඒක නිසා මේ මට මේ මැණික දෙන්න කියලා දැන් ඉල්ලුවා. ඊට පස්සේ මොකද කරේ? නාගයා අකමැති වුණා. අකමැති වුණා මෙයා ඉල්ලනවා. ඊට පස්සේ මොකද කරේ? ගියා. නාගයා ආවේ නැහැ. නාගයා ආයෙත් ඊට පස්සේ ටික දවසකින් ආයේ නාගයා ආවා. නාගයා ඇවිල්ලා අර ගංගාවේ වැල්ල හරියට එනකොට මෙයා මොකද කරේ? මේ තාපසතුමා අනේ අර මැණිකක් තියෙනවා ඒ දෙන්න, ඒක මට හරි ප්‍රයෝජනවත් අනේ දෙන්න කියලා දැන් මැණික ඉල්ලුවා. ඊට පස්සේ මොකද කරේ? ආපහු හැරුණා නාගයා ගියා යන්න. ඊට පස්සේ ඊළඟ දාසේ නාගයා වතුරේ මතු වෙනකොටම මෙයා මොකද කරේ? අනේ අර මැණිකක් තියෙනවා ඒක දෙන්නකෝ, අනේ ඒක මට හරි ප්‍රයෝජනවත් අනේ ඒක දෙන්න කියලා ඉතින් ඉල්ලුවන් පස්සේ නාගයා ඊට පස්සේ මොකද කරේ? එදා ගියා ගියාමයි ආයේ කවදාකවත් ආවේ නැහැ. ඊට පස්සේ දැන් ඔන්න දැන් මෙයා ඉන්නවා සන්තෝෂේ. ටික දවසක් යන නාගයා පේන්නේ නැහැ. ඊට පස්සේ එයා දුකයි. කවුද මේ තාපසතුමාට? හරිය දුකයි. හරිම දුකයි. දැන් ඒ කණ්ඩ නෑ, කණ්ඩ බොණ්ඩ තිබුණාට ඉතින් ඒ තරම් ප්‍රියමනාපයක් නෑ. හරියම කෙසඟ වෙලා තවත් තියෙනවා. ඊට පස්සේ අර තාපසතුමා ආවා. තාපසතුමා ආවට පස්සේ ඔබ මොකද මේ කිට්ටු කියලා ඇහුවන් පස්සේ කියනවා මේ මට හරි දුකයි හිතට. ඇයි කියලා ඇහුවන් පස්සේ නාගයා ඉන්නේ නැහැ කිව්වා. නාගයා දකින්න නැ ගියා ගියාමයි ආයෙ පැත්ත පළාතට ආවේ නැහැ. ඊට පස්සේ වෙච්ච සිද්ධිය කිව්වා. වෙච්ච සිද්ධිය කිව්වන් පස්සේ කිව්වා ඉල්ලන්නත් ඕන තමයි. හැබැයි ඔය විදිහට පන්න ඉල්ලන්න කියන්නේ. ඒක නිසා මේ මිනිස්සේගේ ඉතින් යමක් ඉල්ලන්න ඕනකම තියෙනවා. නමුත් ඒකෙත් තියෙනවා ඒ මිනිස්යාගේ කිනාගේ ශක්තිය බලලා උදව්වක් උපකාරයක් හැදෙන්නේ නැත්නම් දෙන්න බැරි නම් එහෙම මොකද කරන්නේ? ඒක නිසා ඉල්ලීම කියලා කියන්නේ වෙන මිනිසෙකුට එපා විදියක්. තමන්ව එපා වෙන. ආන් මේකත් මේ පින්වතුන් කරුණ දෙකක් කිව්වා. එකක් තමයි ඉල්ලීමේ තිබෙන්නා වූ ආදීනවා. භික්ෂුන් වහන්සේලාට ඕක කියලා තියෙනවා. විසුමහතරට කවදාකවත් මිනිස්සෙකින් ඉල්ලන්න එපා කියන දෙයක්. විශේෂයෙන් ලෙඩක් වගේ හැදුනෙන් පස්සේ අත්‍යවශ්‍ය පැවුරුන් දායකකින් අම්මගෙන් තාත්තගෙන් ස්වාමීන් වහන්සේ ඕන දෙයක් කියන්න කියලා කියපු කෙනකින් ඇරෙන වෙන කිසි කෙනකින් ඉල්ලන්න එපා කියලා. ඉල්ලුවන් පස්සේ මොකද වෙන්නේ? කලකිරේ. ඊළඟට ලැබිච්ච දේන් යපින්. අනිත් එක තමයි අනිත්කාරී මොකද කියවම අතේ දුරින් ඉන්න. ඒ අතේ දුරින් ඉඳගෙන ඉල්ලීමෙන් තොර වෙලා සැහැල්ලු පැවතුන එක මෙන්න මේ විදර්ශනා ඥාන හදාගන්න මාර්ගයේ හැම දිනාටම ඇති වේවි. ඒකත් සිහිපත් කරලා සෑම දිනාටම නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා